නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
දැන් ඔයතු කුම් පන්සිල් ගත්තා මම දොහොත් මුදුන් දෙන්න කියන කල් ඔයතුට නිකන් මෙහෙම කරගන්න පන්සිල් ගන්න හැබැයි සමහරක් වෙලාවට මම කියන එක කිව්වට ඔයතුම පන්සිල් ගන්න ඇයි කියලවත් හිතුවද ඇයි මම පන්සිල් ගන්න කියලා දැනගෙනද පන්සිල් ගත්තේ මං හිතන්නේ නෑ අත උස්සන්න බලන්න හිතට එකඟව අවංකව කියන්න පුළුවන් කෙනෙක් අධර්මින් විහිලුවකටවත් බොරුවක් කියන්නේ නැහැ කියන තරමින් පන්සිල් රකින්න කෙනෙක් අත උස්සන බලන්න මෙතෙක්ල් සිල් ගත්තා මොකද ඒකට කියන්නේ බෑ සමාදන් වුණා කියලා ඔයත් සමාදන් වුණා නම් රකින්නවා සිල් ගත්තා ගත්තාම එපානම් තියන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ගත්තා හාමුදුරුව දෙන හින්දා ඔයගලන්ට ඕනේ නැති හින්දා අරගෙන පැත්තකින් තිබ්බා උපාසක චණ්ඩාලියෝ නෙමෙයිද උපාසක චණ්ඩාලයෝ නෙමෙයිද මෙන්න මේ ක්‍රියාදාමයේම අර උපාසක චණ්ඩාලේකුගේ ලක්ෂණ පහක් කියවනම් ඒ ලක්ෂණ පහම ඔය ඇත්තෝ ගාව තහවුරු කරන්නට කරුණු සලස්සල තියෙනවා අසද්දෝ හෝති කියලා කිව්වා බුදුහාමුදුරුවන්ගේ දහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔය ඇත්තන්ට විශ්වාසයක් නැහැ අර දැන් බෞද්ධ වශයෙන් පෙනී සිටiate ඔයත් බෞද්ධයන් වශයෙන් පෙනී සිටින්නේ බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි ඔයත් බෞද්ධයන් වශයෙන් පෙනී සිටින්නේ බුද්ධාගම පරම්පරාවෙන් ලබාගත් දායාදයක් හින්දා දෑවැදක් හින්දා මේක මග්ගේ ආගම වල බුදුදහම කියන එක දැනගෙන පන්සිල් සමාදන් වුණා නම් බුදුදහම බාරගත්තනම් බුදුදහම දැනගෙන බුදුදහම බාරගත්තනම් අනිවාර්යයෙන්ම පන්සිල් රකින්න උත්සාහ ගන්න කෙනෙක් වෙනවා. මොකද ඒක නැත්තම් බෞද්ධ කියලා වෙන්නේ නෑ. ඇයි උපාසකෙක් කියලා කියන්නේ? කවුද උපාසකයා කියන්නේ? උපාසකයා කියන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ ගිය කෙනාටයි. කවුද උපාසකයා කියන්නේ? බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනා. එහෙනම් බුදුන් දහම් සඟුන් සරණ ගිය කෙනා උපාසක නම් උපාසක කියන්නේ ඇයි? උපාසක කියන වචනේ තේරුම මොකද්ද? උපාසනය කරනවා කියන එකයි. උපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා. හරි දැන් ඔයගොල්ලෝ බුද්ධිමත් නම් කියන්න ඕනේ. ආශ්‍රය කරන්නේ කවුද? උපාසකයා ආශ්‍රය කරන්නේ කවුද? බුදුන් දහම් සංගුණ බුදුන් අපිටම කවුරු හරි කෙනෙක්ව ආශ්‍රය කරගෙන ආශ්‍රයට ලං වෙලා ඉඳගෙන යටින් කටු ගහන්න බැරිද විනාශ කරන්න පුළන්ද බැරිද පුළුවන් ලං වෙලා හිටමු තරමටම ලේසි විනාශය සඳහා යටින් කටු ගහන්න දැන් තුනුරුවන්ට ලං වෙලා ආශ්‍රය කරන හින්දා උපාසකේ හැබැයි ලං වෙලා ඉන්නේ තුනුරුවන් විනාශ කරන්න යටින් කටු ගහන්න. ඒක හින්දා උපාසක චණ්ඩාලේ උපාසක රෝදියේ විතරක් නෙමෙයි උපාසක පති කිට්ටෝච පිළිකුල් කර යුතුයි. උපාසක පිළිකුල. උපාසක මලංච මලකඩ කාපු උපාසකේ. එයාගේ ලක්ෂණ පහක් කිව්වා අසද්දෝ හෝති බුදුහාඳුරෝ කියපු දේ ගැන විශ්වාසයක් නෑ දුස්සීලෝ හෝති සිල්වත් නෑ සිල්වත් නෑ කියන්නේ තමන් කෙරෙහි මිනිස්සෙක් වශයෙන් තියෙන්න ඕන හික්මීම නෑ වෙන මොකක්වත් නෙමෙයි කියන්නේ සිල්වත් බව කියලා කියන්නේ මිනිස්සෙක් වශයෙන් තමන් ගාව තියෙන්න ඕන හික්මීම නෑ ඒකයි දුස්සීලයි කියන්නේ කෝතුහල මංගලිකෝ හෝති කුතුහලය දනවන ඔය හාස්කම් වගේ දේවල් වලින් යහපත සිද්ධ වෙනවා කියලා විශ්වාස කරනවා විතරක් නෙමෙයි ඒ විශ්වාසයන් පසපස්සේ දුවනවා. දැන් ඔයත් කුතුහලයේ ඇති කරන දේවල් වලින් යහපත බලාපොරොත්තු වෙන්නේ නැද්ද? හාස්කම් වලින්. හොඳයි. අර බෝගහ බොහොම පරණි බෝගහක් මහා හාස්කම් තියෙනවා කියලා කිව්වොත් මෙහි බෝගහ දාලා එහි බෝගාට යනවද නැද්ද? ඈ යනවා. බලන්න එහෙම යනවා කියලා කියන්නේම මේ පන්සලේ අවසානය නෙමෙයිද? එතකොට සාසන විනාශයක් නෙමෙයිද? තුනුරුවන් ආශ්‍රය කරමින් තුනුරුවන්ට කටු ගැහුවා නෙමෙයිද? එහෙනම් උපාසක චණ්ඩාලියන්ගෙන් පිරිලා නේද මේ ශාලාව තියෙන්නේ? මිනිස්සු නැහැනේ මේක ඇතුලේ, ගෑනු විතරයි ඉන්නේ. ඈ ඒකින්ද මට අහන්න දෙනවා, ඔයත් උපාසක චණ්ඩාලියෝ නෙමෙයිද කියලා? බෙල්ලන් විල බෝධියේ මහා අනුසස් තියෙනවා, එහෙ යනවා. පිල්ලෑව බෝධියේ මහා අනුසස් තියෙනවා, එහෙ යනවා. නිකවරති බෝධියේ තවත් අනුසස් තියෙනවා, එහෙ යනවා. කැලණිය බෝධියේ එකවරක් වැන්දොත් ඔක්කොම පව් ඉවරයි කියලා එහෙ දුවනවා. ගමේ පන්සල වේලෙනවා. ඒක අනුසස් නෑ. පිනති බෝගහේ අනුසස් කොහෙන්ද? බෝගහේ අනුසස් නෑ. ඒක ගහක්. හැබැයි බෝගහ අපි වන්දනීය කොට සලකනවා. ඒයි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා සෙවණ දීපු ගහ නිසා. ඇයි බුදු උනේ ඒ ගහේ සෙවණ ලබාගෙන හින්දා බුදුහාමුදුරගේ බුද්ධත්වයට ආසන්නම සාක්ෂිය මොකද්ද? අනේ බුද්ධත්වයේ සාක්ෂිය. එකතර ගහ දකින්නකොටම ඒක සාක්ෂි. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බවට. මේක දකින්නකොටම එතකොට අපේ මනසට එන්නේ කවුද? මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය. නමුත් බෝගහ ඉතිසල තිබුණ නැද්ද? තිබුණා. වැන්දයි කවුරුත් ගිහිල්ල නැහැ. එහෙනම් බෝගහට වඳිනවා නෙමෙයි, ඒ වඳින්නේ යම්කිසි හේතුවක් හින්දා බුදුහාඳුරන්ගේ බුද්ධත්වයේ සංකේතවත් කරගෙන නම්. එතකොට බෝධීන් ඒ බෝගහට අපි නමස්කාර කරනකොට අපි නමස්කාර කරන්නේ කාට? උපහාර දක්වන්නද? බුදුරජාණන් වහන්සේට උපහාර දක්වන්නට. දැන් හොඳටම දන්නවා බෝධිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු බවට උපහාර දක්වන්නයි. හැබැයි දැන් ඔය ඇත්තන්ට ඔයතෙන් කාට හරි බබාලා නැහැ. ඉතින් එයාගේ අම්මා ගිහිල්ලා අපි දුමු කාන්ති දුවට කියලා. කාන්ති දුවට බබාලා නැහැ. ඉතින් මේක කියන මේ ග්‍රහ අපලයක් තියෙනවා. මේ ග්‍රහ අපලේ හින්දා ළමයි හම් වෙන්නේ නැහැ කියලා. දැන් කාන්ති දුවගේ ග්‍රහ අපලේ දුරු වේවා කියලා පෝගහේ කොඩියක් එල්ලනවා. ඉතින් බබෙක් හම් වෙන්නේ කියලා කොඩිය එල්ලන්න බෑනේ. ඒකින්ද ග්‍රහ අපල දුරු වේවා කියලා කොඩිය එල්ලනවා. දැන් කොඩිය එල්ලනකොට අර අම්මගේ මනසට කාවද මතක් වෙන්නේ? කාන්ති දුව. මොකද කොඩිය ලියලා තියෙන්නේ කාන්ති දුව. දැන් එතකොට බෝගහයාට බුදු වෙලා තියෙන්නේ කවුද? එතකොට කපාදම සිහි වෙන්නේ කාන්ති දුවව. නමුත් තියෙන්නේ බුදුහාමුදුරේ කරන්නේ. දැන් එහෙනම් බුදු වෙලා තියෙන්නේ කාන්ති දුව. පව් නැද්ද? එහෙනම් මෙච්චර කල්කලේ පව් නෙමෙයිද? අඩු ගානේ ඔය කොඩිය ලිවනම් අරහන් බුදු ගුණයට උපහාර වේවා. මොකද සම්මා සම්බුදු බවේ උපහාරෙන්නේ. විජ්ජාචරණ සම්පන්න ගුණයට උපහාර වේවා. කොඩි නවයක් හදලා නව ගුණය සඳහන් කළා එල්ලනවා ඒක බෝගහේ. නැත්නම් එක කොඩියක් හදනවා, ඒක හදලා අනන්ත බුදු ගුණයට උපහාර වේවා කියලා ඒකේ ලියනවා. එහෙම නැත්නම් මොකක්වත් ලියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අපට සසර දුකින් මිදෙන්න මඟ දේශනා කළා. ඒ මහා කරුණා ගුණයට මගේ උපහාරය වේවා කියලා බෝධිගහට කොඩිය එල්ලුවා නම් මුකුත් නොලිව්වද කමක් නැහැ. දැන් හදිස්සියවත් බබෙක් හම් වෙන්න කියලා ගහට කොඩි එල්ලලා මුකෙක් හම් වෙයිද? දැන් මේ බලාපොරොත්තු වෙන්නේ ගහේ දෙයියෙක් ඉන්නවා, දෙයියගෙන් බබෙක් ලැබෙයි කියලා. බබෙක් ලැබුණොත් තාත්තගේ ලක්ෂණ ටිකක් හරි තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. දැන් ගහේ දෙයියන්ගෙන් බබා ඉල්ලුවේ ලැබුණා නම් දෙයියන්ගේ ලක්ෂණ තියෙන්න ඕනේද නැද්ද? එහෙනම් ඒ හම්බෙන් ළමයිට දෙයියන්ගේ ලක්ෂණ තියෙනවද? නෑ. තියෙන්නේ කාගේ ලක්ෂණද? මිනිහෙකුගේ ලක්ෂණ තමයි තියෙන්නේ. තාත්තගේ ලක්ෂණ වෙන්න බෑ. මොකද තාත්තගේ ලක්ෂණ වෙන්න තිබු හේතුවක් තිබුණා නම් බෝගහ ගාව තියෙන කපු මහත්තයාගේ දේවාලයට යන්නේ නෑනේ. බෝගහ ගාවට ගිහිල්ලා අනිවාර්යයෙන්ම දේවාලයට යනවා. ගිහිල්ලා පන්දුවක් ගැට ගහනවා. ළමයා හම්බ වෙනවා. හම්බුණාට පස්සේ දැන් බාරේ ඔප්පු කරනවා. කොහටද යන්නේ? දේවාලයට. කාගාවටද යන්නේ? කපු මහත්තයා ගාවට. බාරේ බාර දෙනවා. ඇයි? බබෙක් ලැබුණ හින්දා. එමණි මේ දරුවන්ට උනත් තේරෙනවා. බබෙක් ලැබුණ හින්දා බාරේ කපු මහත්තයට බාර දෙනවා නම් බබාගේ තාත්තා කවුද? බබාගේ තාත්තා කපු මහත්තයා. හැබැයි ඉතින් කපු මහත්තයා නෙමෙයි බවත් හොඳටම දන්නවා. එහෙනම් කොහොමද ළමයා හම්බුනේ? පින්වත්නි, ඔය බබාලා හම්බෙන්නකොට හම්බෙන්නේ නැත්තම් වැඩිහිටියෝ කියනවා බබෙක් අරන් හදන්න කියලා නේද? ඒ බබෙක් අරන් හදනකොට දරු සෙනෙහස වැඩෙනවා. දරු නලවනකොට, තුරුල් කරගන්නකොට, කවන පොනකොට, නාවනකොට ඒ දරු සෙනෙහස වැඩෙනවා. ඒ මානසිකත්වයේ ශාරීරික දරුවන් ලැබීමට හේතු වන හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා. සමහරට හෝමෝන දුර්වලත්වයක් හින්දා දරුවෝ ලැබෙන්නේ නෑ බොහෝ විටම. ඒ එක හේතුවක්. හෝමෝන දුර්වලත්වයෙන් හින්දා දරුවෝ ලැබෙන්නේ නැති. එතකොට එහෙම අවස්ථාවකදී හෝමෝන ශක්තිමත් වීමෙන් දරුවෙක් ලැබෙනවා. ඉතින් ඒක තමයි ওই ගහක් යට යද්දත්, ගලක් යට යද්දත්, දේවාලවල යද්දත් මොන දේවල් කරත් දවස් ගණන් අපිටම මාස ගණන් යාඥා කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? දරුවා 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 කියන මානසිකත්වය වැඩෙනවා. වැඩෙනකොට අර හෝමෝනවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීමෙන් දරුවෙක් ලැබෙන්න පුළුවන්. යැදීම හින්දා වුණා නෙමෙයි, අර මානසිකත්වය වර්ධනය වෙලා. හැබැයි මෝඩ තාලෙට යද්ද හින්දා ලැබෙන ළමය මොකද වෙන්නේ? මෝඩෙක් වෙනවා. අද ඒක තමයි මේ අපිට වෙලා තියෙන්නේ. මෝඩ කොල්ල කෙල්ල ටිකක් බිහිවෙලා මුළු සමාජයේම වැළසෙලා යනවා. ඒක හොඳට පේනවා දැන්. මම තව ටිකෙන් පෙන්නන්නම් ඔයගොල්ලෝ මෝඩ කමන්න කියලා. දැන් මේ විදිහට අපිට හොඳටම පැහැදිලි මේ ඇත්තන්ගේ මෝඩකම් නිසා මෙහෙම වෙනවා. හැබැයි දැන් අම්මා තාත්තා දන්නවා ටික දවසක් යනකොට මේගොල්ලෝ මෝඩයි කියලා. ඉතින් මේ මෝඩ වැඩ කරපු හින්දාම අම්මා තාත්තා දන්නෙත් නෑ අම්මා තාත්තා කියන්නේ කවුද කියලා. දරු සෙනෙහස කියන එක ගැනත් ඒ තරම් හැඟීමක් නෑ. ඊට පස්සේ අම්මා හිතනවා වැඩිකල් කිරි දුන්නොත් මාව සෞතු වෙලා යයි. මොකද මගේ ඇඟේ තියෙන ලේ ටික නෙමෙයි කිරි වෙලා යන්නේ. ලේ අඩු වෙච්චාම මට හරි ප්‍රශ්නයක් වෙයි. මාව කෙට්ටු වෙයි, මාව දුර්වල වෙයි. ඉතින් මොකද මාව අවලස්සන වෙයි විශේෂයෙන්ම. එතකොට කිරි ටික දෙන එක අඩු කරනවා. මාස කීයක් දෙනවද? මාස 3යි. නැත්තම් 2යි. සමහර වෙලාවට එච්චර හම්බ වෙන්නේ නැහැ. එතන සාමාන්‍යයෙන් ළමයෙකුට මව් කිරි දෙන්න ඕනේ අවුරුද්දක්වත්. වෛද්‍යවරු කියන්නේ අද අවුරුද්දක්වත් දෙන්න ඕනේ. අඩුම ගණනේ 6 මාසයක්වත් දෙන්නට ඕනේ කියලා. මොකද හේතුව මව් කිරි වල තියෙන කොලෙස්ටරම් කියලා රසායනික පදාර්ථයක්. ඒක තියෙන්නේ මිනිස් අම්මගේ කිරි වල විතරයි. මේ පුංචි දරු පැටවුන්ගේ මොලේ සෛල වර්ධනෙට ඒක බලපානවා. දැන් කොලෙස්ටරම් ලැබෙන්නේ නැති වෙනවා. නියම කාලයක් දරුවට මව් කිරි ලැබුණ නැත්තම් ඊගාවට ලැබෙන්නේ මොනවද? මව් කිරි වෙනුවට ගොන් කිරි. දැන් ඔයත් දැකලා ඇති දැන්වීම තියෙනවා. මේක තියෙනවා අම්මගේ ආදරේ වගේ, තාත්තගේ ශක්තිය වගේ. දැක්කද තියෙනවා නේද? හදද දැන් අම්මගේ ආදරේ වගේ මොන කිරිද? ගොන් කිරි. එහෙනම් අම්මා මොන වගේද? අම්මා මොන වගේද? අම්මා එළදෙනෙක් වගේ. තාත්තගේ ශක්තිය වගේ ගොන් කිරි. තාත්තා මොන වගේද? දැන් ගොන් තාලෙට ශක්තිය ආවොත් මුම් මොනව නොකර හරිද? බලන්න අර කිරි වෙලෙන්දෝ අම්මට තාත්තට කරපු නින්දාව. ඇත්තටම අමු බොරුවක් කියන්නේ. අද විද්‍යාඥයෝම කියනවා සම්පූර්ණයෙන්ම මව් කිරි වලින් ලැබෙන ඕජාව ඒ අවශ්‍ය පදාර්ථ කිසි විදිහකින් ওই පිටිකිරි වලින් ලැබෙන්නේ නැ. මොන විදිහකින්වත් ඒක ගන්න බෑ. අපි ඇත්තෝ අර ජාවාරම්කාරයෝ ටික රූප වාහිනී කියපුවාම රේඩියෝ එකේ කියපුවාම පත්තරේ කියපුවාම හරියට හරි මේක තමයි නියම. මගේ කිරි වලට වැඩිය ඒක හොඳයි. දුන්නා. අන්තිමට දැන් ඇත්තටම පේනවා විභාගයක් එහෙම කිට්ටු වෙලා ලොකු විභාගයක් කරන්න යනකොට එහෙම මේකනම් විභාගේ පාස් වෙන එකක් නෑ, ගොන් වැඩ තමයි කරන්නේ කියලා. අම්මා බය වෙනවා. ඒත් අම්මට ඕනේ කොහොම හරි කොල්ලගේ හරි කෙල්ලගේ හරි විභාගේ පාස් කරවන්න. දැන් යනවා දෙයියන්ගෙන් පිහිට ඉල්ලගෙන. කොයි දෙයියෝ ගාවටද යන්නේ? නුවණ දෙන දෙයියෝ? ඝන දෙයියෝ. ඝන දෙයියන් තියෙන්නේ මොන ඔළුවක්ද? අලියොළුවක් තියෙනවා. දැන් ළමයට ගොම් මොලයක් තියෙනවා, දෙයියන්ට අලි ඔළුව තියෙනවා. දැන් අම්මා ගිහිල්ලා ගොම් මොලයක් තියෙන ළමයට අලි ඔළුවක් තියෙන දෙයියන්ගෙන් ආශිර්වාද ලබා දෙනකොට දන්නේම නැතුව ළමයා ගොම් අලි බවට පත් වෙනවා. දැන් ඉතින් කාලාන්තරයක් තිස්සේ ඒක තමයි මේ සිද්ධ වෙගෙන ඉන්නේ. දැන් නේ ගොම් අලි තමයි ඉන්නේ අපි. පින්නත් ගන දෙයියෝගේ තාත්තා කවුද, අම්මා කවුද? සාමාන්‍යයෙන්ම බුදුදහමේ කියන දෙයියෝ කුසල ශක්තියින් අනුව ඕපපාතිකව පහළ වෙන්නේ. හැබැයි මේ දෙයියන්ට අම්මෙක් තාත්තෙක් ඉන්නවා. මේ දෙයියන්ගේ තාත්තා තමයි ඊශ්වර, අම්මා තමයි මිසිස් ඊශ්වර. කවුද? පාර්වති නැත්නම් උමා කියන්නේ, කාළි කියලා කියන්නේ, එයා තමයි. තාත්තට එක දවසක් තරහ ගිහිල්ලා ගැහුවා පුතාට එකක් පයින් දාපු ගමන් පුතාගේ ඔළුව ගලවලා ගියා. මාර දෙයියෝ නේද? ඉතින් අම්මා ඇවිල්ලා අනේ වැළපෙන්න පටන් ගත්තා. වැළපෙලා කිව්වා පුතාගේ ජීවේ ලබා දෙන්න කියලා. තාත්තා කිව්වා ඔය මොකෙක් විහරේ ඔළුවක් අරන් එන්නේ කියලා. ඉතින් යනකොට ඇතෙක් හිටියා. ඇතාගේ බෙල්ල කපාගෙන ආවා. බෙල්ල කපාගෙන ආපම අර ඔළුව නැති කඳට තියලා ඒක හයි කරන්න. හයි කරපුවාම ජීවේ දුන්නාද පිළිගන්නවද? ඊශ්වර දෙයියන්ගේ නළලේ ඇහක් තියෙනවා. ඔය ඇහෙන් ගිනිගුලි හයක් ගංගා නම් නදියට දැම්මලු. ගිනිගුලි හයෙන් ළමයි හය දෙනෙක් ඇති වුණාලු. උමා ඇවිල්ලා ඒ ළමයි හය දෙනාව බදාගත්තලු. මොකද අයියේ මේ කුමාර කන්දක් කියලා. ඉතින් තමයි ස්කන්ධ කුමාර කියලා අපි කියනනේ. ස්කන්ධ කුමාර කියන්නේ. දැන් බදාගත්ත ගමන් කොළු පැටව හය දෙනා කඳ මැද්දෙන් එක්කෙනෙක් වුණා. ඒකට ඔළුව ඔළු හය වටේට හිටියා. අත් 12ත් වටේට හිටියා. ඒකට කොළු පැටව හය දෙනෙක් නම් චිත්ත පසුබිම් නැත්නම් සිත් කොච්චරද? හයයි. හය දිනක් කවදාවත් එක විදිහකට හිතන්නේ නැහනේ. හය ආකාරයකින් හිතන්න ඕනේ. මෙහෙම එකතු වෙලා ඔළු හයත් ආවන මොළ හයකුත් තියෙනවා. ඒතකොට හිත හයකුත් වැඩ කරනවා. හතරකම දෙයියන්ට ඉන්න පුළුවන් නේද ඔහොම? ඈ? ඒ විතරක් නෙමෙයි. අර බදාගත්ත බදාගන්නේලට කඳෙන් උඩ කොටස ඔහොම වටේට හිටියානම් කන්දෙන් යටත් වටේට ඒ විදිහට හිටියනම් කතරගම දෙයියෝ කොහොමද? දැන් විශ්වාස කරනවද? පුතාලදල විශ්වාස කරනවද? නෑ. එහෙනම් ඔය අම්මල තාත්තල කරන මෝඩකම් කරන්න එපා හොඳේ. හැබැයි ඒගොල්ලෝ කියන පූජාවත් කියලා සාඥා කරනවා දෙයියනේ ලබා දෙන්න ලබා දෙන්න ලබා දෙන්න කියලා. දැන් අපිටම යන්න කතරගමට. කතරගම මහා දේවාලයට එනකොට දේවාලේ දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා කවුද? ඒකෙම නෙමෙයිද එතන යන පාරේ දෙපැත්තේ වාඩි වෙලා යන ඇත්තන්ට අත දික් කරනවා කවුද? හිඟන්නවා. දැන් අනුන්ට පිහිට වෙන දෙයියන්ගේ දේවාලේ ඉස්සරහා ඉඳගෙන යන ඇත්තන්ට අත දික් කරනවා, අහිංසක හිඟන්නවා. ඒ හිඟන්නන් පාස් කරගෙන තියෙන මිනිස්සු ගිහිල්ලා අර දෙයියන්ට කියන මට ලබා දෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් හිතෙන්න ඕනේ, මෙතනම ඉන්න අහිංසක මිනිහට සලකන්නේ නැති දෙයියෝ මේ කොහකින්වත් ආපු මට සලකයිද කියලා. මොකද ඒ ඉන්න හිඟන්න දන්නවා මේ දෙයියෝ අපිට බලන්නේ නෑ. මේ මිනිහකෙන් ඉල්ලුවොත් නම් කීයක් හරි දෙයි. අර දේවාලෙ නම් යදින්නේ මේ මිනිස්සු යන්නේ නෑ කීයටවත්. ඒත් අපි ගිහිල්ලා අපේ මෝඩියෝ ටික ගිහිල්ලා ඒ දෙයියන්ට පූජාවට්ටි තියනවා. පූජාවට්ටි දෙන්නේ කාටද? රත්මහතර කීයක් කියලාද? දාහක්. කෙලින්ම දාහක් කියලා තමයි කවුප මහත්තයාට ඒක බාර දෙන්නේ. කවුද දෙයියෝ අරන් යනවද ඒක? නෑ. කවුද ඒක ගන්න? කවුප මහත්තයා. දැන් දෙයියෝ පිහිට වෙලා තියෙන්නේ කාටද? යදින එක්කෙනාගෙන් හූරගෙන දෙයියෝ කවුප මහත්තයාට පිහිට වෙලා තියෙනවා. බලන්නකො කවුප මහත්තයා ගෙවල්. බලන්න කප් මහත්තුරුගේ කරේ තියෙන රත්තරන්. කාගේ රත්තරන්? ඈ මෙහෙමත් ගොන් අලි ටිකක් ඉන්නවනේ තවත් ඇත්තට. මේක තමයි යථාර්ථය. ඒකයි බුදුහාමුදුර කිව්වේ ඔය හාස්කම් වලින් බලාපොරොත්තු වෙන්න එපා, රැවටීමක්ම තමයි සිද්ධ වෙන්නේ. මංගලම් පච්චේති නෝ කම්මං. මංගල විශ්වාස කරනවා, තමන්ගේ ක්‍රියාව විශ්වාස කරන්නේ නැහැ. මංගල කියලා කිව්වේ දැන් ඉස්සරහ අපි කියන මහා මංගල සූත්‍රය අහලා තියෙනවනේ. මහා මංගල සූත්‍රයේ මංගල කාරණා කීයක් තියෙනවද? 38ක්. ඇයි මහා මංගල සූත්‍රය දේශනා කළේ? මිනිසුන්ගේ අතරේ මංගල කියන එක පිළිබඳ වාදයක් ඇති වුණා. දෙවියන්ගේ අතරටත් ඕක ගියා කියනවා. මිනිස් මංගල තීරණය කරන්න ගිය මොකෙන්ද? දිත්ත මංගල වලින් සුත මංගල වලින්. සුභ මංගල අසුභ මංගල කියලා දෙකක්. දිත්ත මංගල කියන්නේ ඇහෙන් දකින්නේවා සුභ හෝ ඒ අනුව සුභ හෝ අසුභ හෝ තීරණය කරනවා. කනින් අහන ඒවා පිළිබඳවත් අසුභයක් හෝ සුභයක් තීරණය කරනවා. අපිටම එළියට බහින්නකොටම හූනේ චික් ගන්නවා. එතකොට සුබද අසුබද? අසුබයි. දැන් ඕනෑම ප්‍රතාපවත් රජෙක් මේ විශ්වාසයේ තිබුණොත් හූනට බැරිද රජුරුවන්ව පාලනය කරන්න? රජුරුව රට පාලනය කරාට හූනට පුළුවන් එක චික් කිවෙන් රජුරුව පාලනය කරන්න. පින්නත්නි ඊගාවද සතෙක් කෑ ගැහුවොත් වෙන කෑරලෙක් කෑ ගහනවා. මොකද්ද කියන්නේ? අසුබයි කියනවා. කොවුලෙක් කෑ ගහනවා සුබයි කියනවා. කුකුලෙක් හඬනවා සුබයි කියනවා. දැන් කුකුලා හොඳයි, කෑරලා හොඳ නැහැ. අහිංසක සත්ත්ව දෙන්න. කවුද මේක තීරණය කළේ? අපිම ඔළුවේ දාගෙන ඉන්නවා. මේක සුබයි, මේක අසුබයි කියලා. ඒ වගේම සමහර කරට සුත මංගල ඒ කිව්වේ. දිට්ඨ මංගල කියනවා. ඔය දෙකම දැන් මම පෙන්නවා. දිට්ඨ මංගල කියන්නේ දැකලා, සුත මංගල කියන්නේ අහලා. ඔය ഘോഷාව තමයි බුදුහාමුදුර කිව්වේ ඕවෑ ඇති දෙයක් නෑ. තමන් කරන්නේ මොකද්ද කියලා තමන්ගේ චේතනාව දිහා බලන්න. එතකොට සුබද අසුබද කියලා තීරණය කරන්න පුළුවන්. මොකද චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කළේ. බුදුහාමුදුර එහෙම තීද්දි මේවා විශ්වාස කරනවා නම් මොකෙද්ද? උපාසක සන්දාලේක මේ පින්වතුන්ද මන් දන්නේ උපාසක චණ්ඩාලයෝද? මොකද මේ මුගත් මනසට 99ක් වගේ මේක විශ්වාස කරන්නේ නැද්ද? විශ්වාස කරනවා. රාහු කාලයේ බලනවා. බලනනේ අමු බොරුවක්. රාහු කාලය කියන්නේ කොහෙ එහෙක කිසිම විදිහකින් විද්‍යාත්මක දෙයක් නෙමෙයි. බලන්න ඉරිදා සඳුද අඟහරුවාද බදාද කියලා ගණින දින ටිකවත් විද්‍යාත්මක එකක් නෙමෙයි නම් කොහොමද රාහු කාලයේ විද්‍යාත්මක වෙන්නේ? කවුද මේ විශ්වයේ ආරම්භයේ ඉරිදා තීරණය කළේ? මේ ඉර පායපු දවසින් ගන්නේ අපි ඉරිදා ගන්නේ. කවුද එදා ඉරිදා මේකයි කියලා තීරණය කරගෙන? සඳුද මේකයි කියලා තීරණය කළ කෙනා කවුද? මේ පස්සේ ඉංග්‍රීසි කැලෙන්ඩරේනේ උකාවේ. ඒගොල්ල සම්මත කරගත්ත දිනේ ඉඳන් ඉරිදා ඉඳන් පටන් ගත්තා. ඕකට කොහොමද ජ්‍යොතිෂය සම්බන්ධ වෙන්නේ? වෙනත්ටි කවදාවත් තමන්ගේ වැඩක් කරන්න ඕන නම් ඉරිදා සමුදන් ගහරත බදාද කරන්න ඕනේ. තමන්ගේ හිත පිරිසුදු නම් වෙලාව ඇවිල්ලා තියෙන නම් ඒ වෙලාවට කරන එකයි තියෙන්නේ. හැබැයි තමන්ට තමා පිළිබඳ විශ්වාසයක් අවශ්‍ය වෙනවා. එතකොට හැබැයි මේක මන් දන්නේ ඔයත්තන්ට විශ්ේ වෙන්නේ නැහැ. මොකද ඔළුවේ මේක රැඳිලා කාරම් බැඳිලා තියෙන්නේ. අපෝ සිකුරාද හොඳ නැහැ. නාන්නවත් හොඳ නැහැ. ඈ අඟහරුවාද හොඳ නැහැ. ඈ සෙනසුරාද හොඳ නැහැ. පිනත්ති කොහොමද විද්‍යාත්මක දෙයක් වුනේ? ජ්‍යොතිෂයේ තියෙනවා පුරපාලවිය දියවක පියවක යাদি වශයෙන් තිති ගණන ඇවිල්ලා 15කින් ඉවර වෙනවා. ඔක විද්‍යාත්මක නැද්ද? විද්‍යාත්මක නැද්ද? හඳ පායනවා නම් පායලා තියෙන පූර්ණ දවස පැහැදිලි නැද්ද? පැහැදිලි. පැහැදිලි නම් එදා මොනවකද 15ක වරදිනවද? නෑ. ඊට පස්සේ ටිකින් ටික අඩු වෙනවා. අඩු වෙනකොට අව තවටනවා කියන්නේ බැසගෙන යන. ඉතින් ටික ටික අඩු වෙනවා දවසින් දවස. හරියට 15ක් යනකොට සම්පූර්ණයෙන්ම හඳ නෑ. වරදිනවද? නෑ. බලන්නකෝ. නියම ජ්‍යොතිෂයට ආවොත් වරදින්නේම නෑ. බෞද්ධ ක්‍රමය කියලා කියන්නේ තිති ගැනීමෙන් ගන්න. බුදුහාඳුරෝ පොයේ තීරණය කරන්න කිව්වේ තිති ගැනලා. ඒත් දැන් අපි දන්නවා එහෙමනම් ඉර පායනවා වගේම ඉර බහිනවා. ඒ බහිනකොට මෙහෙම දෙයක්ත් තියෙනවා ජ්‍යොතිෂයේ. මේ පෘථුවියට යම් යම් ග්‍රහ තාරකාවන්ගෙන් යම් ශක්තියින් කිරණ ධාරාවන් එල්ල වෙනවා. ඒ කිරණ සමහරක් වෙලාවට දුෂ්ටයි සමහරක් වෙලාවට ප්‍රසන්නයි. ඒක විශ්වයේ ඒක පිහිටලා තියෙන ස්ථානයට අනුවයි සිද්ධ වෙන්නේ. කොහොමද දැන් අපි හිතමු ඔයත්තන්ගේ මූණට මෙහෙම කරලා ටෝච් එකක් කෙලින්ම ගැහුවොත් ඒක දුෂ්ට ආලෝකයක්ද ප්‍රසන්න ආලෝකයක්ද? දුෂ්ට ආලෝකයක්. හැබැයි මේ පැත්තේ ඉන්න කෙනාට ඒක ප්‍රසන්න ආලෝකයක්. ඉතින් ඒ එළිය වැටෙන හරිය ඉන්නේ නැත්නම් එළිය ලැබෙනවා ප්‍රසන්නයි. නමුත් කෙලින්ම මෙතන ඉඳන් පරාවර්තනයක් දෙනවා අනිත් පැත්තට. ඒකින්ද පරාවර්තනයේ එළියක් දුෂ්ට නැද්ද? දුෂ්ටයි. දැන් ඒ අනුව එක එක ග්‍රහයාට එක එක ග්‍රහ ලෝකයෙන් ඒවා පිහිටලා තියෙන ආකාරය අනුව අර පෘථිවියට එල්ල වෙන රශ්මිය හිටපු තැනට අනුව දුෂ්ට වීම හෝ ප්‍රසන්න වීම සිද්ධ වෙනවා. දුෂ්ට කිරණ ධාරාවක් පෘථිවියට ලැබෙනකොට ඒ මොහොත පෘථිවියට සුබ මොහොතක් නෙමෙයි. එවැනි වෙලාවට කටයුතු කරන්න එපා කියනවා. විද්‍යාත්මක නැද්ද? විද්‍යාත්මකයි. හැබැයි ඔය එන කිරණ ශක්තිය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමේ ශක්තිය අපිට තියෙනවා. අපේ ආධ්‍යාත්මික ශක්තියෙන් ওই විශ්ව කිරණ ධාරාව ඔක්කොම තල්ලු කරන්න පුළුවන්. පංචශීල් ටික රකින්න. පංචශීල් ටික රකින්න කෙනෙක් ඕන වෙලාවක පටන් ගන්න ඕනෑම වැඩක් හරියන කිසි ප්‍රශ්නයක් නැතුව හැබැයි කල යුතු වෙලාවට නුවණින් සලකලා පටන් ගන්න. මොකද එයාගේ තියෙන ශරීරයේ නික්මින රශ්මි ධාරාවක් ශරීරයේ ප්‍රතාපවත් බවක් තියෙනවා. අර විශ්ව කිරණ ධාරාව දුෂ්ට කිරණ ධාරාවක් නම් දුෂ්ට ශක්තියක් නම් ඒක විනාශ කළ දාන්න. එයා ඉන්න තැන එයා කරන වැඩේට අරක බලපාන්නේ නැහැ. ඒකින්ද බෞද්ධයෙකුට නැකත් බලබල ඉන්න උමනාවක් නැහැ. නමුත් නැකත් වල අසත්‍ය සත්‍යයක් නැත්තේ නැහැ මේ සිද්ධාන්තය අනුව. වෙයි නැකත් නැහැ කියලා බෞද්ධයෙක් නිකන් ඉන්න ඕනේ නැහැ. බෞද්ධෙක් නම් කරන්න තියෙන වෙලාවට කරන්න තියෙන වැඩේ කරන එකයි තියෙන්නේ. ඉතින් දැන් බලන්න හොඳ සුබ වෙලාවල් බලලා ග්‍රහ යෝග තෝරලා තෝරලා අනේ කසාද බඳිනවා. කසාද බඳලා මාසයක් ඉන්නේ නැහැ. නැකත විපාක වශයෙන්ම කසාදෙත් කැඩෙනවා. නැද්ද එහෙම ඒවා? ඇයි කසාද කැඩෙන්නේ? දැන් නැකත වැරද්දද? නැකත මොනව කරන්නේද? අර කාල කන්‍ය සිගරට් බීලා සිගරට් බීලා සිගරට් බීලා ලිංගේන්ද්‍රියන් දුර්වල වෙලා. එතකොට නැකතට කසාද බඳලා වැඩක් තියෙනවද? අද කොච්චර කසාද කැඩිනවද ඒ හින්දාම සිගරට් බීලා මහා බේබද් එක්ක කසාද බඳිනවා නැකත් බලලා හරියයිද නෑ ඉතින් පේනවනේ නැකත බොරු කියලා එතකොටම මොකද්ද බලපාන්නේ නැකත නෙමෙයි කර්මය බලපාන්නේ ඔය නැකත නැති වුණත් හොඳ සිල්වත් දෙන්නේ කසාද බඳිනොත් වැරද්දක් වෙයිද විනාත්නේ දෙන්න හොඳට පන්සිල් රකින්නවනම් ඔය එකම ලේ ප්‍රශ්න අරව මෙව මොකක්වත් නැහැ. අපි කියන එකම ලේ කසාද බඳින්නේ හොඳ නැහැ කියලා. ඒකත් ඕනේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එකම ලේ වුණත් ප්‍රශ්නයක් නැහැ. පන්සිල් හොඳට රකින්නවනම්. මොකද මම ඒ කියන්නේ සාක්්‍යයතුව. සාක්්‍ය වංශය ඇති වෙන්නේ කොහොමද? අයියලා නම් ඊළඟින්. තාත්තා කිව්වා අවදානම් තත්ත්වයක් තියෙනවා. පුතාලට කිව්වා කරුණාකරලා යන්න. මේ ප්‍රදේශය අතහරින්න ඔකට කුඩම්මා ඔයගොල්ලන්ව මරાવી පොඩි එක්කෙනාට රජකම දෙන්න. රජුරෝ ඉතින් මෝහෙන් රාගයෙන් රත් වෙච්ච වෙලාවක දීපු වරමක් හින්දා. දැන් නමුත් රජයේ තාත්තා වශයෙන් නැගත් පුතා මං මලාට පස්සේ ඔයගොලු කැමති දෙයක් කරගන්න දැනට නම් ඉන්න එපා මේ අම්මා ඔයගොල්ලන්ව මරાવી. අයියලා යන්න හදනකොට නංගිලත් කිව්වා අයියලා යනවා නම් අපි ඉන්නේ නැහැ කියලා. අයියලත් එකලා ගියා. ඉලවන වැදුනා. වනවිල ටික දවසක් යනකොට මේගොල්ලෝ හිතුවා දැන් මෙහෙම ගියොත් අපේ කුල પરම්පරාව නැති වෙලා යනවා. මේ මිනිසුන්ගේ කුල પરම්පරාවල පිරිසිදුකම අපි දන්නේ නැහැ. ඒකින්ද પરම්පරාව සිඳින දෙන්න බෑ. අපි પરම්පරාව ඉදිරියට ගෙන යන්නට ඕනේ කියලා අයියලා නංගිලා අක්කලා මල්ලලා සම්බන්ධ වෙලා ඒ પરම්පරාව ඉදිරියට ගෙන ඉච්චා. වැරද්දක් වුණායේද? නෑ. සිල්වත් බව තිබුණා ඒගොල්ලෝ ගාව. මොකද මේ සිල්වත් බව තුල ඇති වෙනවා ශරීරයේ ජීව රසායනික විපර්යාසය. මොකද සිල්වත් වෙන්නට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේද නැද්ද? අදිෂ්ඨානය වැරදි නොකරන්නට. වැරදි නොකර ඉන්න අදිෂ්ඨානවත්ව ඉන්නකොට ඒක මනසට දැඩි ශක්තියක් ලබන එකක් නෙමෙයිද? වීරියක් තියෙන්න ඕනේ. ඒ වීරිය තුළ තමන්ගේ මනස සකස් වෙනකොට ඒක ශරීරයේ හෝමෝනයන්ට බලපානවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රසන්නද අප්‍රසන්නද? දුෂ්ටද? ඒ වීරියෙවිඩ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රසන්නද දුෂ්ටද? ප්‍රසන්නයි. ප්‍රසන්න හෝමෝන ධාරාව සම්පූර්ණයෙන් නිරන්තරයෙන් ශරීරයේ ක්‍රියාත්මක වෙනකොට මොළේට මොකද වෙන්නේ? මොළේ සෛල ක්‍රියාකාරීත්වය ප්‍රසන්න වෙනවා. එතකොට බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා. ඒ වගේම ශරීරයේ සම්පූර්ණම ජීව රසායනික ක්‍රියාවලිය හොඳට පැහැපත් නිරෝගී තත්වයකට ඇති වෙනවා. කොහොම වුණත් නිරෝගී ශ්‍රයක් නිරෝගී පිරිමියෙක් එක්කලා සම්බන්ධ වෙච්චහම නිරෝගී પરම්පරාවක් ඇති වෙන්නේ නැද්ද? ඒකයි ධර්මපාල ජාතකයේදී ධර්මපාල කුමාරයා මේ වගේ කුමාරයෙක් කියමු. ධර්මපාල කුමාරයාත් එක්ක හිටපු අනිත් කුමාරයා මලහම ධර්මපාල කුමාරයාට හිනා ගියා. ඉතින් එයාක මන් දැකලා නැහැ අපේ නම් මෙහෙම බාල කාලේ මැරෙනවා කියලා. ගුරුවරයා හිතුවා ඇයි ඒකට හේතුව කියලා බලා ගන්න ඕනේ කියලා. ඉතින් ගුරුවරයා හරක් අට ටිකක් හරි එළුවර ටිකක් පොඩි බැනගෙන ගියා තාත්තා ගාවට ගිහලා කිව්වා අනේ මේ පුතා පරලෝ සැපත් වෙනවා බොහොම කනගාටුදායක ආරංචියක් කියලා. අර තාත්තා තීනා වුණා. ඒ තාත්තා කිව්වා මගේ පුතා මැරෙන්න විදිහක් නැහැ කියලා. මේ බලන්නකො ඇට ටික මම මේ ගෙනාවේ පෙන්නන්න කියලා. ඒක තාත්තා මොකද කිව්වේ? ඔවා මේ එළුවෙකුගේ නැත්තම් හරිකුවා ඇට වෙන්නද කියලා පැත්තකට විසි කරන්න එක මගේ පුතා මැරෙන්න විදිහක් නැහැ කියලා. ඒ තාතර එච්චරට විශ්වාසයි තමන්ගේ පරපුර ඇත්ත අඩු ආශයෙන් මැරෙන්නේ නැහැ කියලා. හේතුව ඇහුවා. මගේ පරපුර ඇත්ත දස කුසලයේ ඉතිරෙන්නේ නෙමෙයි. ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනම් තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින්න අය තෙරුවන් සරණ නොගියත් පන්සිල් රකින්න අය කර්ම කර්මඵල විශ්වාසයක් ඇතුව. එතකොට එහෙමනම් දස කුසලයේ හැසිරෙන මගේ પરම්පරාවේ ඇතු අඩු ආයෂෙන් මැරෙන්නේ නැහැ. මගේ પરම්පරාවේ මගේ කුල પરම්පරාවේ කාන්තාවෝ විශේෂයෙන් දස කුසලයේ හැසිරෙන අය නිසා ඒ ඇත්තන්ට උපදින දරුවෝ බොහොම රූප සම්පන්නයි. බොහොම තේජවන්තයි. බොහෝ කල් ජීවත් වෙනවා. ප්‍රඥා සම්පන්නයි. එතකොට අනුංගෙන නෙමෙයි කිව්වේ අනුංගේ પરම්පරාව ගැනත් නෙමෙයි කිව්වේ එයාට විශ්වාසය තිබුණේ තමන්ගේ પરම්පරාව ගැන. මගේ પરම්පරාවේ ඇත්ත මෙහෙම නිසා මෙන්න මෙහෙමයි මගේ પરම්පරාවේ දරුවෝ කියලා. ඔයගොල්ලන්ගේ પરම්පරාවේ කොහොමද? එහෙනම් ඒ කියන්නේ දුස්සීලෙන්දයි ඒ தත්ත්වෙට ඇතුළත් වෙන. ඔයිට වඩා බහැනකයි ඉස්සරහට. දැන් නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ගේ මනස දුස්සීලත්වෙන් කිලුට වෙනවා. දැන් මේ මෙහෙම ඇවිල්ලා මේ මොහොතේ වාඩිලා හිටියට අනිත් හැම වෙලාවෙම මේ දරුපැටවුන්ගේ පවා නිරතුරුවම මනස දුෂ්ටයි. රැයට නිින්දට යන්නේ දුෂ්ට වෙච්ච මානසිකත්වයක් දරාගෙන. එළි වෙනකල්ම නැගිටිනකල් ඒක බලපානවා. බලන්න මෙහෙම. ඔයත්තන්ගේ ගෙවල්වල රැයට අඩුගාන හරිහම්බ කරනවා මිනිස්සු. හරිහම්බ කරන්නේ මොකටද? දුක් මහන්සියද? ජීවත් වෙනවා කියන්නේ කන්න අඳින්න. ඒකෙන් ප්‍රධාන වෙන්නේ කෑම. එතකොට පවුලක අම්මා තාත්තා හරිහම්බ කරලා පවුලක ළමයි ඉන්න. ඒ හරිහම්බ කිරීමේ කෑම බීමේ තෘප්තියක් ලබන්නට නම් පවුලේ ඇත්තෝ එකට එකතු වෙලා සතුටින් ඒ කටයුතු කළ යුතුයිද නැද්ද? දැන් මේ වැඩිහිටි අම්මලගේ ගෙවල්වල ඉස්සර අම්මා දරුවන්ටත් තාත්තට කෑම ටික බෙදලා දරුවන්ට බෙදලා ඊට පස්සේ අම්මත් බෙදාගෙන ඔක්කොම එකට දරුවන්ටත් එහෙම කව කව කෑම කන්නේ නැද්ද? කෑම කනවා. වින්දනයක් සතුටක් නැද්ද? දැන් ඒ විදිහට එකට එකතු වෙලා කෑම කනやつ අත උස්සන්න බලන්න ගෙවල්වල. පවුලෙ ඔක්කොම එකට එකතු වෙලා එකට කෑම කනවා. දැන් බලන්න වටපිට මම දරන මේකම තමයි එළිය ප්‍රතිඵලයක්. ඔය තුම හිතන අත උස්සපු නැති අය හැම කෙනෙක්ම දැනගන්න. ඔය ඇත්ත වගේ මුස්පේන්තු කාල කන්නි જાතියක් තවත් නැහැ කියලා. තන්නා. මොකද ඔය ඇත්ත කෑම පිඟාන අරගෙන ගිහිල්ලා වාඩි වෙන්නේ කොහෙද දැන්? ටීවී එක ගාව. ඔය ටීවී එක ගාව වාඩි වෙනවා කියන එක හොඳ එකක් නෙමෙයි. කෑම ටික විශේෂයෙන්ම කෑම ටික අතට අරගෙන කෑම පිඟාන්න ඕනේ. හොඳ රස කෑමක් ගැන ඇහුවොත් කටට කෙලුණක් නැද්ද? ඒ රස කෑම ටික දැක්කොත් ඊට වඩා කෙලුණක් නැද්ද? සුවඳ දැනුණොත් කෙලුණා. ඔගල වෙන්ජනයක් එහෙම හදනකොට හොඳට 3-5 දාලා සුවඳ ගහන්න වෙන්ජනේ හදන්නේ නැද්ද? කුරුඳු එහෙම දාලා හදනවා. ඒක හදනකොටම මේකේ රසය මේකයි කියලා දැනෙන්නේ නැද්ද? ඔය අම්මලා කී දෙනෙකුට ඇතිලිය හරි මොකක් හරි ලිපේ තියෙනකොටම කට කෙලවුණා නැද්ද? ඈ ඒකේ රසය Tamante දැනෙනවා. මේක ඇත්තෙම පෙරේතකම නෙමෙයිද? ඒ වුණාට ඒ පෙරේතකමත් අවශ්‍යයි. ඔය පෙරේතකම නැත්තම් කණේකේ වැඩකුත් නෑ. මොකද හේතුව හාමුදුරුවෝ නෙමෙයිනේ. දැන් ගිහියෝ රසට තමයි කන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි දුක් මහන්සියල හම්බ කරන එකේ තේරුම. හැබැයි දැන් ඔය ඇත්තන්ට එහෙම කෑමක් නෑ. බලන්න කෑම ටික කෑම පිඟාන අතර ගත්තහම තමන් හදාගත්ත දේ gedara සුවඳ ගගහා උයපු හොද්ද ඔය ටික දන්නවා සුවඳත් වැඩිලා තියෙනවා. මේක අතර ගන්නකොට මේ ඔක්කොම පිඟානේ තියෙනවා. මේවා දැක්කහම කටට කෙලුණා නැද්ද? දැන් ඒවා එකට අරගෙන දාලා අනනවා කන සංඥාවෙන්. එතකොටත් කෙල උනනවා. දැන් මේක අරගෙන අනලා කට ඇතුළට දාලා හපනවා. හපනකොට අර කෙලත් එක්කලා මිශ්‍ර වෙමින් ඒක කැටියක් බවට පත් වෙනවා. ඒ කෙලත් එක්කලා මිශ්‍ර වෙලා මේක කුඩු වෙලා කෑලි වලට කැඩිලා හැපෙනකොට ඒකේ රසය ඔක්කොම දිවට දැනෙනවා. දිවට දැනෙච්ච ගමන් දිවෙන් යවනවා මොළයට සංඥාව, රස සංඥාව. යවනකොට ඒ සංඥාව බඩට දෙනවා. කොහොමද දෙන්නේ? ඔන්න දැන් කුට්ටියක් එනවා උඹට, ලෑස්ති වෙයන් මේක අඹරන්න. ඒකේ අඹරීමක් සිද්ධ වෙන්නේ. ඒ අඹරන්නට දැන් ඒක ලෑස්ති වෙනවා. මොකද අර සංඥාවත් එක්කලම ඊගාවට එතන ජීර්ණ යෙෂ ක්‍රියාත්මක වෙනවා. අර ආහාරයට ලැබෙනවා. ඒවත් එක්කලා එතන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ විරූපේක බඩවැල් හරහා යනකොට ඒකේ ඕජාව බඩවැල්වලට උරා ගන්නවා. දැන් හැබැයි රූපවාහිනිය බලාගෙනයි කෑම කාලා තියෙන්නේ. රූපවාහිනියේ ටෙලිනාට්‍ය චිත්‍රපටියව බල බල කෑම කනකොට ඒකේ තියෙන්නේ රාග, ද්වේෂ, ඒ දෙක තියෙනවා මෝහ. බලන්නේ සමහරක් වෙලාවට ඔයත් මෙහෙම කන්න ගත්ත කෑම එක. දැන් අපිටම කොල්ලයි දුෂ්ටයයි අතර හෙන ෆයිට් එකක් යන වෙලාව. ඈ දැන් මේක වෙනකොට කෑම ටික අනලා කටද ගන්න අතරේ මේක මග තියාගෙන කට අරගෙන අරක දිහා බලාගෙන ඉන්නේ නැද්ද? ඈ එතකොට මොකද්ද දැන් රහ අර දුෂ්ටත්වයේ රසයි. ඒකෙම ඇති වෙන හෝමෝනයන්. මොකද ඒ ආවේගය තුළ ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මොකද එතන ආවේගයක් තියෙන්නේ. මොකද ඒ වැඩි වෙච්චාම ඒ හෝමෝන දුෂ්ටතාවය කෙලින්ම තමන්ගේ ආහාර ජීර්ණයට බලපානවා. දැන් ආහාර ජීර්ණය වෙන්නේ අන්න අර දුෂ්ට හෝමෝනයන් සහිතව. දැන් උරා ගන්නකොට උරා ගන්නේ අර දුෂ්ටත්වයේ ජීව රසායනික පදාර්ථයන් තමයි උරා ගන්නේ. ඊට වඩා හොඳ දිග ලස්සන වැටකොළු ගෙනල්ලා, පතෝල ගෙනල්ලා, වම්බොටු ගෙනල්ලා, මොකද පණුවෙක් විතර නැති ඒවා. ඒව නේද ගේන්නේ සල්ලි දීලා. මොනට සල්ලි දීලා අපි ගේන්නේ සත්තු කවුද? නේද? ඉතින් ඒව ගේනවා. ඒව ගෙනල්ලා යාගෙන කනවා. ඇයි ඒව පණුව කාලා නැත්තේ? මට බෙහෙත් ගහලා බව හොඳටම දන්නවා. එහෙනම් පණුව දන්නා බෙහෙත් ගහපුව විසයි කියලා නරපණුව ඒක දන්නේ නෑ. නරපණුව අර වසයවම තොර තොර ගෙනල්ලා කනවා. ඒකට ඒකත් ආහාරයට සම්බන්ධ වෙනවා. ඊපස්සේ ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැති වෙනකොට අර විස ක්‍රියාකාරීත්වයත් එතන සම්බන්ධ වෙනකොට ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැති හින්දා ආමාශයේ නොයෙක් ප්‍රශ්න ඊගවට ගැස්ට්‍රයිටිස් තිරණේද දැන් ගොඩක් ඉස්සරත් ඔවා තිබුණා නමුත් බොහොම කලාතුරකින් කෙනෙකුට දැන් 90%කට වගේ තියෙනවා ගැස්ට්‍රයිටිස් ඊගවට එතනින් නවතින්නෙත් නැහැ ආතරයිටිස් වගේ රෝග ඊගවට ආහාරයේ හරියට දිරවන්නේ නැති වෙනකොට කෙලින්ම බලපාන්නේ ලේවල සීනි ඒක බලපානවා. ඊගවට ආහාර දිරවීම හරියට සිද්ධ වෙන්නේ නැහැ අර කියන යුසත් හින්දා විසත් හින්දා අක්මාවට බලපානවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැති වෙනවා. ඊගවට අක්මාවෙන් ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැති වෙනකොට කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙච්චාම බ්ලඩ් ප්‍රෙෂර් සීනි මේකයි දෙක එකතු වෙච්චාම බ්ලඩ් ප්‍රෙෂර් ඉතින් ඔය එක්කල සීනි වැඩි වෙන්න මානසිකත්වය තව නරක වෙනවා. ආවේග පාලනය කරගන්න බැරි වෙනවා. ඒක තවත් නරක පැත්තටම හැරෙනවා. අන්තිමට වකුගඩු නරක වෙනවා. වකුගඩු නරක වෙච්චාම පත්‍රෙට දානවා මට වකුගඩුවක් දියෝ කියලා. මොකද මේ හේතුව මේ මිනිස්සු හරි තරහයි තමන්ට වකුගඩුවක් නැති හින්දා අනුන්ගේ එකක් හරි අරගෙන තාගන්නයි හදන්නේ. අර විදිහට වකුගඩුව දෙකක් තියෙනවට කැමති නෑ. ඒකෙන් උඹේ දෙකක් තියෙනවා මට එකක් දීපන් කියලා බලාගෙනයි වකුගඩු දෙන්නේ. දාන චේතනාව නැති කරනව නෙමෙයි. හැබැයි දරු පවුල් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්. වගකීම් තියෙනවා නම් පරිස්සමෙන්. මොකක්වත් වගකීම් නැත්නම් බෝසත් පාරමිතාවල් පුරන්න ඕනේ නම් ජීවිතයේ ආසාව අතහැරලා වකුගඩු දුන්නට කමක් නැහැ. නමුත් තව තවත් දේවල් මේ ජීවිතේ යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා නම් පොඩ්ඩක් කල්පනාකාරී වෙන එක හොඳයි. දැනට වකුගඩු දීලා සනීපෙන් ඉන්න ඇත්ත කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අතර ඉන්නවා වකුගඩු දීලා ඇවිදින්න බැරි වෙච්ච ඇත්තත් ඉන්නවා. ඒකින්ද පරිස්සමයි. පින්නත්ටි දැන් කොහොමද රූපවාහිනිය? දැන් ඊගාවට එතන විතරක් නෙමෙයි මේ පැටවු ටික ඔක්කොම මානසික රෝගීන් දැන් මෙහෙම හිටියට මේ දුවල මේ පුතාල තවම දොස්තර මහත්තයා ගාව උමනාවක් උනේ නෑ යන්න. ඒත් ඔය පුතාල ඔය දුවල හැමදාම කාටුන් බලනවා නම් එහෙනම් ඔක්කොම මානසික රෝගීන් පිස්සු. දැන් අත් බැලුවොත් මෙන්න මේගලන්ට කියන්න බැරිනම් දැන් මේ ළමයින්ගෙන් කී දෙනෙක් ඉන්නවද අම්මා තාත්තා මොනවහරි කිව්වොත් ඒගොල්ලෝ එකට කැමති නැත්නම් අඩි පොළවේ ගහලා යටි ගිරියෙන් කෑ ගහලා දඟලලා පෙරලලා තියෙන ඒවා විනාශ කරලා එහාට මෙහාට දාලා කඩලා තමන්ගේ ආවේගය එළියට දෙන ළමයි නැද්ද? ඔය ඇත්තන්ගේ ළමයි ඒව කරන්නේ නැද්ද? ඒ කරනවා නම් දැනගන්න කාටුන් බලලා රූපවාහිනී ෆයිට් බලලා තමයි ළමයට ඒක වෙලා තියෙන්නේ. මොකද ඒ තුල තමන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාවලිය පැය භාගයක් එක දිගටම මොළයට එන්න ගත්තාම මොකද ලේවලට පම්ප කරන්නේ ලේ ධාතුව මොළයට ලැබෙන්නේ නැත්නම් මැරෙනවා. ලේ ධාතුව මොළයට ලැබෙනකොට අර දුෂ්ට හෝමෝනයන් එක්කලා මොළේ සෛලවල දෙක බලපානවා. බලාගෙන ඉන්නකොට දවස පුරාම මේ වගේ දේවල් දවස වැඩි කොටස බුද්ධියට මොකද වෙන්නේ? බුද්ධිය හීන වෙනවා. බුද්ධිය හීන වෙන හින්දා තමයි බුදුහාඳුර දේශනා කරේ නිතර නෘත්‍යශාලා චරණය භෝග විනාශයේ දොරටුවක් කියලා. නිතර නෘත්‍යශාලා චරණය කියලා මිසක් නෘත්‍යශාලා බල එපා කිව්වේ නෑ. ඉඳලා හිටලා චිත්‍රපටියක් බලන එක එපා කිව්වේ නෑ. මේක නිතර කරන්න ගියොත් නිතර සිද්ධ වෙන අර ඇඟේ ජීව රසායනික ක්‍රියාධාරිනී දුෂ්ට භාවයේ හේතුවෙන් සිටීමේ ශක්තිය දුර්වල වෙලා මන්ද බුද්ධිකයෙක් වෙලා තමන්ගේ ජීවිතය තමන්ටම පාලනය කරගන්න බැරි තත්ත්වෙට තමන් වැඩිච්චහම මොන විදිහේ සැපයක්වත් ලබන්න හම්බෙන්නේ නෑ. දැන් අපි හිතමු පුතාගේ අම්මයි තාත්තයි, ඔය පුතාලගේ, ඔය පුතාල දෙන්නගේ අම්මයි තාත්තයි හරි පෝසත්, හරි ප්‍රසිද්ධයි. ඒ වුණාට ඔය දෙන්නට හරියට කල්පනා කරලා වැඩ කරන්න බෑ, ඉගෙන ගන්නෙත් නෑ, ඒවට ආසාවකුත් නෑ. මොකද බුද්ධිය නැති වෙලා. ඔයගොල්ලෝ ආසයි රූපවාහිනී බල බල යාළුවොත් එක්ක කතා කර කර ඒ වගේ ඉන්න, සෙල්ලම් කර කර ඉන්න. අම්මගේ තාත්තගේ සල්ලි වැඩක් වෙයිද නෑ, අම්මගේ තාත්තගේ ප්‍රසිද්ධිය වැඩක් වෙයිද නෑ. හැබැයි ඔය ඇත්තන්ගේ අම්මයි තාත්තලා හරි දුප්පත්, යන්තම් උගන්න ගන්න ශක්තියක් තියෙනවා. ඔයගොල්ලෝ බුද්ධිමත්, මහන්සියලා ඉගෙන ගන්නවා. ඒ තමයි මහා සැප නෑ, ප්‍රසිද්ධත් නෑ අම්මයි තාත්තයි. ඒනට ඔයත් මහන්සියලා ඉගෙන ගන්නවා, බුද්ධිමත්ව වැඩ කරනවා, ආශාවෙන් කටයුතු කරනවා, ඉගෙන ගන්න ඕනේ කියලා. එතකොට අම්මා තාත්තා පෝසත් නැති වුණත් ඔයත්න්ට පෝසත් වෙන්න බැරිද? අම්මා තාත්තා දුක් විඳත් ඔයත්න්ට සැප ලබන්න බැරිද? පුළුවන්. එහෙමනම් වැඩි වටින්නේ පෝසත් කන්ද බුද්ධියද? බුද්ධිය. බුද්ධි තියනවා නම් පෝසත්කම් නැති වුණාට පෝසත් වෙන්න බාධාවක් නැහැ. හැබැයි මනස කිලිටු වුණොත් බුද්ධියට මොකෝ වෙන්නේ? ඈ? දැන් මම මෙතෙක් කියපු මේ ඔක්කොම දේවල්, මේ හැම දෙයක්ම බෞද්ධයන්ට විතරද? නැහැ. මේවා ක්‍රිස්තියානියන්ට බලපාන්නේ නැද්ද? මේ විදිහටම මුස්ලිම්යන්ට බලපාන්නේ නැද්ද? බලපානවා. ආගමේ ප්‍රශ්නයක් නැහැ, ජාතියේ ප්‍රශ්නයක් නැහැ. මේවා කරන්නේ මිනිස්සු නම් මේ මිනිස්සු ඔක්කොටම මේ කියපු දේ යථාර්ථයයි. එහෙමනම් දැනගන්න මේ දහම බුදුහාමුදුර කිව්වේ මේ බෞද්ධයන්ට තියෙන එකක් කියලා නෙමෙයි. බුදුහාම දේශනා කළේ මේ දහම පඤ්ඤවතෝ. පඤ්ඤවතෝ අයං ධම්මෝ. මේක ප්‍රඥාවන්තයන්ට තියෙන දහමක්. ආගම මොකක් හෝ වේවා, ජාතිය මොකක් හෝ වේවා, රටවල් මොනවා හරි වේවා, මේක ඇත්තන්ගේ අතරේ ප්‍රඥාවන්තයෝ ඉන්නවනම් අන්නේ ප්‍රඥාවන්තයන්ටයි මේ දහම. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක දුෂ්ටාඥයන් කියන මෝඩයන්ට තියෙන ආගමක් නෙමෙයි. එතකොට මේ පැත්තේ ක්‍රිස්තියානිකරණය තියනවද? තියනවද? රයම් කිසි කෙනෙක් ඔය මිනිසුන්ගෙන් කීයක් හරි අරගෙන ටොයිලට් පෝච්චියක් හරි අරගෙන ක්‍රිස්තියානි වුණා නම් මොකෙද්ද? මොඩේද්ද ප්‍රඥාවන්තයෙද්ද? මොඩේ. ඔය ඇත්තත් පරිස්සම් වෙන්න. ඔය ක්‍රිස්තියානි කරන්නේ එක්කලා කෙලින්ම එල්ටීටී ව්‍යාපාරයේ සම්බන්ධයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමතිනි ජයලලිතා කෙලින්ම එල්ල කළා කිව්වා එල්ටීටී එක කියන්නේ ක්‍රිස්තියානි සංවිධානයේ අවිගත් කණ්ඩායමයි කියලා. ඒක නෑ කිව්වේ නෑ ඒගොල්ලෝ. ඒකට විරුද්ධව කතා කරෙත් නෑ ජයලලිතාගේ වචන. මොකද ඒගොල්ලෝ කියන්නේ හේතු ඇතුව. ලංකාවෙත් ඒක එහෙමමයි ක්‍රියාත්මක වෙන්නේ. බලද දැනගන්න ඔයගොල්ලන්ගේ ගම් ප්‍රදේශයේ කවුරු හරි ක්‍රිස්තියානි වුණා නම් එයා ඉදිරි අනාගතයේදී එල්ටීටී සමාජිකයේ ඕගොල්ලන්ගේ පැත්තේ බෝම්බේ අටවන්නේ යන්නේ එයා. ඒක ගැන මතක තියාගන්න. ඒක දැම්මම ඒ මිනිස්සයා ඒ උගුලෙන් ගලව ගන්න ගිහිල්ලා මේක තේරුම් කළා දීලා. උඹ රුපියල් ගානට මේක ගත්තද ඊගාවට උඹට වෙන්නේ මේක කරන්නයි, උඹ ඔය ගත්ත එකට ණය ගවන්න වෙනවා කියලා. විනාත්ති මේක හරි අවදානම් මේ පසුබිම. අනිත් එක ක්‍රිස්තියානියාගේ මේ මොනවද තියෙන්නේ? විනාත්ති 1505 දී ලංකාවට ක්‍රිස්තියානිය දැනගන්න ලැබුණේ පරංගීන්ගෙන්. ඊට පස්සේ ලන්දේසීන් ආවා, ඉංග්‍රීසීන් ආවා. ඔය පරදේශී ආක්‍රමණය සම්පූර්ණයෙන්ම හැදී බුදුදහම නැති කළා දාන්න. මොකද ඒකට ලොකු තර්ජනයක් බෞද්ධ දර්ශනය. ඒගොල්ලන් තමන්ගේ ආගම අපේ ආගම් කියලා කිව්වට බුදුදහම දිහා බලපුවම පේනවා මේක මැඩගෙන යන්න අපිට පුළුවන් කමක් නෑ, මේක වනසන්නට ඕනේ කියලා. ආගම වනසන්න බැරි හින්දා මිනිස්සු වනසන්න පටන් ගත්තා. බලෙන් මරලා මේ වගේ දරුපටව අරගෙන කපල පෙති ගහලා සීතාවක ගහට වීසි කරේ. අම්මලගේ බෙලි කපලා සීතාවක ගහට වීසි කරේ. එහෙම කළත් සමහර ගෙවල් ගිනි තිබ්බා, හරක බාන විනාශ කරා, හාමුදුරුවන් මැරුවා, තේවා ඔක්කොම පන්සල්වල නැති කරා, තහනම් කරා, බණ අහන ඒවා තහනම් කරා, දන් දෙන ඒවා තහනම් කරා, පන්සල් යන ඒවා තහනම් කරා, දුරාචාරයේ රට පුරාම පැතිරෙව්වා. මේ ඔක්කොම කළා අවුරුදු 443ක්, 1815 ඉඳන් 1948 වෙනකල්. දල වශයෙන් ගත්තොත්, ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 450ක්. මේ කාලේ පුරාම මෙච්චර දේවල් කළත් ක්‍රිස්තියානි ආගමට හැරුණේ 4.5%. ඒ කියන්නේ අවුරුදු 100කට 1%ක්වත් නැති තරම්. එහෙනම් අවුරුද්දකට එකෙක්වත් ක්‍රිස්තියානි කරන්න බැරි වෙලා තියෙනවා. ඇයි ඒ? එදා අපේ සිංහලයෝ උපාසක චණ්ඩාලයෝ උපාසක චණ්ඩාලියෝ නෙමෙයි, ඒගොල්ලෝ හොඳ උපාසක පදුමයන්, උපාසක නෙළුමක් වගේ අයත්. ඒගොල්ලෝ සිල්වත්, බුදුහාඳුරන්ගේ දහමට ඉක්මල යන්නක් මොකක්වත් නැහැ කියලා ඒගොල්ලෝ දන්නා. ඒගොල්ලන්ගේ අන්ධ විශ්වාස තිබුණේ නැහැ. ඒ නිසා ලේසියෙන් හරවන්න පුළුවන්කම ලැබුණේ නැහැ. හැරිච්ච කීප දෙනා හිටියානම් ඒ ඇත්තොත් බුද්ධාගමට වැඩිය ක්‍රිස්තියානි ආගම හොඳ හින්දා ක්‍රිස්තියානි වුණා නෙමෙයි. ඒ ක්‍රිස්තියානි මොකද? නිලතලවලට, නම්බු නාමවලට, ඒවට තමයි ක්‍රිස්තියානි. බලන්න, එහෙම සමහර ඒ තනතුරු නම්බු නාම ගත්ත ඇත්තන්ගේ අතීත ඇත්තන්ගේ සමහර ගෙවල් වල, රදර ගෙවල් වල එහෙම ගහලා තියෙනවා ඒගොල්ලන්ගේ පින්තූර. කෝට් එක ගහලා, බොත්තම් දාලා, කඩු කස්ථාන පැනඳගෙන ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන පනාවකුත් ගහලා තියෙනවා නේද? ඒ පනාව මොකද්ද? මොකෙන් හදපු එකද? ඈ, හරක් අං වලින් හදපු එකක්. සුද්ධ දන්නවා බුද්ධ학ම දාලා ක්‍රිස්තියානි වුණා නම් ඌ හරකෙක් කියලා. ඈ, සුද්ධ හැරෙව්වත් සුද්ධ එක හොඳද? දන්නවා සුද්ධ එකින්ද මේකට වෙන කරන්න දෙයක් නැහැ. නිකන් නොදන්නවා හිමීට සලකුණු කළා මූත් එක හරකෙක් තමයි කියලා පණාවක් හදලා අඟකින්. හැබැයි සමහරක් ඇත්තන්ට සුද්ධ නියම දඬුවම දුන්න අන්තට්ටුවම දාලා නැද්ද? සමහර පින්තරල් අන්තට්ටුවම තියෙනවා. ඒ කියන්නේ ගොන්කම වැඩි වෙච්ච බව දැනගත්ත ගමන් සුද්ධ ඌට අන්තට්ටුවම දැම්මා. ලොකු තනතුරක් ගත්ත එකට අන්තට්ටුව දුන්නා, පොඩි තනතුරක් ගත්ත එකට 50ක් දුන්නා. අනේ මෙහෙමත් ගොන් රැලක් වින්නත් නේ. ඔය ඇත්තන්ගේ ක්‍රිස්තියානි වෙච්ච ඇත්තෝ ඉන්නවනම් ඒ ඇත්තන්ට කියන්න, පරම්පරාවේ මෙන්න මේ ජරා වැඩේ කරපු හිඳයි ඔයගොල්ලෝ අද ක්‍රිස්තියානි. ඔයගොල්ලෝ බුද්ධාගම දන්නෙත් නැහැ, ක්‍රිස්තියානි ආගම දන්නෙත් නැහැ. දෘෂ්ටියක් විතරයි ඔයත්තන්ට තියෙන්නේ. මොකද බුදුදහම කියන එක ක්‍රිස්තියානි අයට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ඒක ධර්මයක්. හරි, ක්‍රිස්තියානි ආගම කියනවා දෙයයන් නැන්සේ ලෝකෙ මැව්වා. ලෝකෙ මවලා මිනිහවත් මැව්වා. මිනිහව මවලා ගෑණිවත් මැව්වා. දෙයයන් නැන්සේ ලෝකෙ මවලා ස්වර්ගයෙන් පස් කෙනවා කියනවා. ස්වර්ගයෙන් පස් කෙනලා මිනිහව මැව්වා. දැන් මිනිහක ඇඟේ මොනක් තියෙන්නේ? කොහේ පස්ද? ස්වර්ගයේ පස් තියෙන්නේ. ස්වර්ගයේ පස්සෙන් මිනිහව මවලා, හැබැයි මිනිහට දැන් ගෑණියෙකුත් දෙන්න ඕනකම තිබුණා. දෙයයන් නැන්සේ ගෑණි මවා ගන්න බෑ ස්වර්ගයේ පස්සෙන්. ගෑණි එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දෙයයන් නැන්සේට ඕන විදිහටවත් මවන්න බෑ. ගෑණි වහන්න බැරි වුණා. අන්තිම කල්පනා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. දෙයනාංශකරේ මිනිහව සිහි නැති කරා. සිහි නැති කළා ලෝකෙ පළවෙනි සල්ලි කර්මය කළා. මොකටද? මිනිහගෙන් ඉල ඇටයක් ගලවන්න. දැන් දෙයියෝ තමයි දෙයනාංශේ ඉල ඇටයක් ගැලෙව්වා. ගලවලා එතෙන්ද මස් පෙරෙව්වා. දැන් මිනිහගේ ඇට කීයද? ඇඟේ ඇට කොච්චර තියෙනවද? ඇඟේ ඇට කෑලි කොච්චර තියෙනවද? දන්නේ නැද්ද? ඔය සෞඛ්‍ය විද්‍යාව එහෙම කියනකොට උගන්වන්නේ තමන්ගේ ගාව නේද ඇඟ තියෙන්නේ? ඕකේ තියෙන ඇට ටික දන්නේ නැද්ද? දෙසිය නෑ, 206ක් තියෙනවා. සමර්ථංගල් තියෙනවා දෙකක්, එකක් කළා ගන්නවා. එතකොට 264ක් වෙනවා. 206 හතරක් වෙනවා, නැත්නම් 206ක් වෙනවා. දැන් මේ ඇට කැපෙන 206ක් තියෙනවා. හැබැයි දැන් මිනිහට ඇටයක් අඩුයි පිරිමියන්ට. මොකද දෙයියන් අංශ එකක් ගලව ගත්තා. ගලවගෙන දැන් ඒකෙන් තමයි ගෑණිම මැව්වේ. දැන් ගෑණිට ඇට කීයද? ගියද? ගෑණිට එක ඇටයයි. පින්නත්තේ මෙන්න මේ වගේ කියනකොට ඇත්තටම අපේ පැරණි සිංහලයන්ට ඕවා hina. ඒ හිඳ තමයි අර සිංහලයන්ව ක්‍රිස්තියානි කරන්න බැරි වුනේ. ඉතින් දැන් ඔයගොල්ලන් ওই රූපේ දුන්නේ කවුද? දැන් මේ පුතාලගේ ওই රූපේ දීලා තියෙන්නේ කවුද? අම්මයි තාත්තයි. දැන් ඉතින් කවුරුත් හොඳටම දන්නවා ওই රූපේ දීලා තියෙන්නේ නම් දෙයියෝ නෙමෙයි. හැබැයි දෙයියෝ තමයි. කොයි දෙයියද? අම්මයි තාත්තයි කියන දෙයියෝ තමයි ওই රූපේ ඔයත්තන්ට දුන්නේ. දැන් ওই රූපේ නැත්තම් මම මගේ කියන්න පුළුවන්ද? බෑ. හැබැයි රූපේ විතරක් තියලා වේදනාව නැති වුණොත් මම මගේ කියන්න පුළුවන්ද? සැප වේදනාවක්, දුක් වේදනාවක් වගේ වේදනාවක් නැත්තම් මම මගේ කියන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. ඊට පස්සේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥාදී සංඥා ලැබිලා ඒවා විචාරණය කිරීමේ, හඳුනා ගැනීමේ ලක්ෂණය නැත්තම්, සංඥා විඥාන දෙක නැත්තම් මම මගේ කියන්න පුළුවන්ද? බෑ. ඒවා ග්‍රහණය කරන්නේ නැත්තම්, තෘෂ්ණාවෙන් ගන්නෙ නැත්තම්, මේක ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට ගිහිල්ලා මම මගේ කියලා මේ සත්වයා කියන සම්මුතියේ ක්‍රියාකාරීත්වය හට ගැනීමක් තියනවද මම මගේ කියලා? ඒක වෙන්නේ නැහැ. දැන් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හතරේ එකතුව තමයි නාම නැත්තම් හිත කියලා කියන්නේ. හිත විතරක් තිබුණාද සතෙක්ද? රූපය විතරක් තිබුණාද සතෙක්ද? සතෙක් වෙන නම් රූපයයි හිතයි දෙකම එකතු වෙන්න ඕනේ. දැන් රූපේ නම් අම්මගේ කුසට ගියා. හිත කවුද දුන්නේ? ඔන්න හිත රැවිච්ච හැටි දන්නේ නැති හින්දා තමයි දෙයියෝ දුන්නා කියලා කිව්වේ. ඒ කියන්නේ කොහොම ආවද කියලා දන්නේ නැහැ. ඒක හින්දා දෙයියෝ දුන්නා කිව්වා. හැබැයි දෙයියෝ දුන්නා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැද්ද බලන්න. හිතේ ආශාව ගැන තණ්හාව නැද්ද? ඔයගොල්ලන්ගේ තණ්හාව දුන්නේ දෙයියෝද? ඈ හොඳයි, තණ්හාව දුන්නේ දෙයියෝ කියලා හිතන්න. තණ්හාවෙන් හින්දා ලෝභය ඇති වෙන්නේ නැද්ද? ද්වේෂය නැද්ද? මෝහය නැද්ද? ඕවා හින්දා ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන මෙව නැද්ද? මේ මිනිස්සු මරාගන්නේ, කොටාගන්නේ, ඔක්කොම කරන්නේ, ඔක්කොම අපරාධ විනාශ ඔක්කොම කරන්නේ මොකක් හින්දාද? ඔය ලෝභ, ද්වේෂ, මෝහ සාගර තත්ත්වේ හින්දා. එතකොට දැන් දෙයියන් නාන්සේනම් මේ හිත දුන්නේ මේ ලෝකේ මේ මිනිස්සු කරන මේ අපරාධ වලට දඬුවම් ලබන්න ඕනේ කවුද? කවුද වැරදිකාරයා? ওই දෙයියෝ. තියන්න වටිනාද ওই දෙයියන්ව? ඈ නිකන් කිව්ව ගමන් බාරගන්න එපා. පොඩ්ඩක් තමන්ම හිතන්න මේකත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. දැන් හොඳයි, ඔයගලගේ ලෝභය ගැන නැති කරන්න බැරිද? පුළුවනේ. බුදුහාමුදුරුවෝ ලෝභය නැති කරන්න මාර්ගය කිව්වා. ඒක කාටවත් එහෙම නෙමෙයි කියන්න පුළුවන්ද? ලෝභය කියලා කියන්නේ තමන්ගේ තියෙන වස්තුවේ තියෙන තණ්හාව. බුදුහාමුදුරුවෝ කියනවා ඕක පොඩ්ඩක් දෙන්න ටික ටික ඒ තණ්හාව අඩු කරගන්න පුළුවන්. අඩු වෙන්නේ නැද්ද? දෙයියන් වහන්සේනම් මේක මැවි ඔක් කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් වෙනා ලෝභ ද්වේෂ මෝහ දෙයිය මැව්වා නෙමෙයි, ඒවා අපේම තණ්හාවින්ද අපි වර්ධනය කරනවා. ඒ වගේම අලෝභ දෝස මෝහ දෙයිය මැව්වා නෙමෙයි, අපේම ක්‍රියාකාරීත්වෙන් අපි අලෝභ ද්වේෂ මෝහ වර්ධනය කරගන්නවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා කියලා කිව්වේ ඕකයි. එතකොට කොහේ ආරම්භ වුණාද කියන කතාවක් එන්නේ නෑ. මොකද ආරම්භ වෙච්ච තැන හොයන්න ගියොත් නැති දෙයක. මොකද මේ රූපය කියන එක ඇති දෙයක් නෙමෙයි. හොඳට පේනවා එක පැත්තකින් ආව එකක් නෙමෙයි, අම්මගෙන් කෑල්ලයි තාත්තගෙන් කෑල්ලයි. මේක ඇවිල්ලා දෙක එකට එකතන ශක්ති ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයේ ඒකරාශී බව ඇති වෙලා ඕනෝන් එකට ක්‍රියාකාරී වීමෙන් තමයි රූපය හටගත්තේ. මේවා විස්තර කරලා කියන වෙලාවක් නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ මේ දේශනාව අද විද්‍යාව එහෙන් පිටින්ම ඔප්පු කරලා ඉවරයි. ඒකට ඔප්පු කරන්න බැරි හිත කොහොමද සකස් වෙන්නේ කියලා. මොකද භෞතික වස්තුවක් නෙමෙයි හින්දා රූපී ඔක්කොම හොයාගෙන තියෙනවා. හැබැයි අරූපී හිත හොයන්න බෑ. හේක හොයන්න පුළුවන් වෙන්නේ හිත දියුණු කිරීමෙන්ම පමණයි. කවදාවත් විද්‍යාගාරවල ඒක හොයන්න හම්බ වෙන්නේ නෑ. තදෙන් වැටෙන පේනවා දෙයියන්ගේ සංකල්පය අමූලික බොරුවක් කියලා. දැන් දෙවියන් දෙනවලු ඔක්කොම දෙයියෝ දෙනවලු. දෙයියෝ දෙනවනම් දෙයියෝ නිරස්සනීප කරනවලු. අපේ අත ඒකට බොහොම රැවටිලා තියෙනවා නේද? දෙයියෝ අන්ධයන්ගේ ඇස් පෙන්නනවලු. දෙයියෝ කොරුන්ට ඇවිද්දවනවලු කොරුන්ව කියලා නේද? පිළිකා රෝගින්ව සනීප කරනවලු. ඔය ඇවිද්දපු එක කොරෙක්වත් කොරෙක් නෙමෙයි. ඔය හොඳට ඇවිදින්න පුළුවන් මිනිස්සු. ඔය මිනිස්සුන්ව හොඳට සල්ලි දීලා ගෙන්නලා එතෙන්දි තමයි කොර කරන්නේ. ඒ කියන තැනදී. එතෙන්දි කොර කරලා හරි ගස්සලා අරිනවා. මොකද ඕස්ට්‍රේලියාවේ හොඳ ලස්සනට පෙන්වවක වෙන හැටි. ඒකල ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා ඇමරිකාවෙන් ඇවිල්ලා මහා ඔය ව්‍යාපාර තන්නේ කර කූට ව්‍යාපාර තියෙන්නේ. දෙමිනිය හොද්දට හම්බ කරා. මෙහෙම හම්බ කරනකොටම හා හෝ ගාලා ශබ්ද ගියාම ජනමාධ්‍ය ගියා, රූපවාහිනී මාධ්‍ය ගියා. එයා දන්නේවත් නැහැ එයා යන තැන්වල ඔක්කොම ටීවී කරලා ඉවරයි. වටා පිටා පරිසරේ ඉඳන්. දැන් අපේ මාධ්‍යකාරයෙක් ගියා නම් ඒක විතරක් අල්ලගෙන ඉන්නවා. අර මිනිස්සු ගිහින් එහෙම නෙමෙයි, සිද්ධ වෙන වටා පිටා ඔක්කොගෙම කැමරාව අල්ලගෙන ඉන්නවා. මොකද කරන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. ඉතින් එක සැරේකදී ආහුණා. එක කාන්තාවක් ඇවිල්ලා මේ සෙනඟ මැද්දෙන් කොරග ගහ ආවා. ඇවිල්ලා හතෙන්ද ගියා සනීප කරන්න කියලා, දෙවියන් වහන්සේගේ නාමයෙන් සනීප කරන්න කියලා. ඊට පස්සේ යාඥා කළා වතුර ගහපම කොරබව ගියා. ඉතින් මෙයා හොන්දට ඇවිදගෙන ගියා සෙනඟ මැද්දෙන්. ඉතින් කාටත් හරි සතුටුයි. හැබැයි ඊට පස්සේ කැමරාවේ පෙන්නන මේකත් බලමුද කියලා එහෙනම් අර කාන්තාව එනකොට කාර් එක ටිකක් එහා නවත්තන්න වුණා. නවත්තලා යා හොඳට ඇවිදගෙන ආවා. හැබැයි මේ ශාලාවට ඇතුල් දෙනකොට තමයි මම කොර ගන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශාලාවෙන් යනකොට කොර නැතු ගියා. මෙහිම නේද සනීප කරන්න කියලා ඇහුවා. රතින් පිට කරා. පහම යන්න කිව්වා. එක සැරයක් තිබුණා දෙවියන් වහන්සේට තාජිය දාලා. ඉතින් පිනති මේ මිනිස්සු මේ අන්තවාදී නෑ කියන්න තියෙන දේ මොන දෙයියටත් මේ මිනිස්සු කියනවා. අරක ප්‍රවෘත්ති වලටත් දුන්න දෙවියන් වහන්සේගේ රූපේ ඔක්කොම පෙන්නලා ඇඟේ තාජිය දාලා දෙවියන් වහන්සේ. පහවදා ඒ රූප වාහිනී මාධ්‍යම ආයි කරකොල පෙන්නනවා. ඒකේ තිබුණ තාජිය නෙමෙයි ඔලිව් ඔයිල් කියලා. තුමිනු දාස පෙන්නනවා දෙවියන් වහන්සේ අතුරුදන් වෙලා කියලා එතන. කවුද අරන්ගෙන මොකද දන්නවනේ දැන් ඇවිස්සෙනවා කියලා. අරන් ගියා. මින්නත් මේ ඒ රටල් ලෝකන අපේ රටේ ගොන් රැලක් ඉන්න උන් ඔක්කොටම රැවටෙනවා. ආ දැන් අපිට මේ දරුවෙකුට අසනීප වෙනවා. මාරාන්තික ලෙඩක් හැදිලා. දැන් දොස්තර මහත්තයා කියනවා අමාරුයි කියලා. ඉන්නකොට අරගල ඇවිල්ලා කියනවා ඔය කිව්වට අපිට පුළුවන් අපේ දෙයියන් ආන්සිට කියලා සනීප කරලා දෙන්න කියලා. අකමැති වෙයිද? අකමැති වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දාස් කීපයක් යාඥා කරනවා. ඊට පස්සේ ළමයා ගෙදර අරන් ගියාම කියන අපි ගෙදරටම ඇවිල්ලා යාඥා කරන්නම් කියලා. එපා කියයිද? එපා කියයිද? නෑ. ඊළඟට දවසක් යාඥා කරලා දෙනවා මේකේ හරියට ප්‍රතිඵල ගන්න නම් අපි පල්ලියටම එන්න ඕනේ. ඒකේ තමයි මේකේ හාස්කම තියෙන්නේ කියලා. යන්නේ නැද්ද? යනවා. දැන් පල්ලි යාඥා කරන ගමන් කියනවා මේකේ තාම ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ මේකනේ. ඔබට දැන් ආගම් දෙකක් නේ, එකක්වත් විශ්වාස නැහැ නේ මේකේ. එකින්ද දැන් මෙතෙක්කල් ලෝක කරා වැඩක් නැහැ නේ. එකින්ද බුදු පිළිම පැත්තකට දාලා මෙන්න මේක කියලා පහනක් පත්තු කරලා එන්න කියලා. ඊට පස්සේ යන්නේ නැද්ද? එහෙනම් දැන් ඔයා හොඳ බැතිමත් කිතුනුවේ ඔයා මෙන්න මේ දැන් කුරුස දාගන්න කියපුවම දාගන්නේ නැද්ද? හ්ම්? දාගන්නවා. හැබැයි ළමයා මැරෙනවා. හ්ම්? මැරිච්චාම ඉතින් අඬ අඬ කුරුසෙත් එල්ලගෙන ගෙදෙට්ට ගේනවා. දැන් ඉතින් හාමුදුරුවෝ එන්නේ නැහැ. පල්ලි පාද තමයි දැන් එන්නේ. පාදර ඇවිල්ලත් දැන් ආපහු දුක හිතෙන්නේ නැද්ද? අම්මා ඇඬනවා වැළපෙනවා. බලන්න කියනවා දිව්‍යන් වහන්සේගේ කැමැත්තටයි මේක සිද්ධ වුණේ. බය වෙන්න එපා, ඔබේ දරුවා දේව මෑණියන්ගේ තුරුල්ලටයි ගියේ. අනේ අර මෝඩී ඊට පස්සේ අර මෝඩම්මයි තාත්තයි දෙන්න එන්න කොච්චර ශෝක්ද අපේ ළමයා දේව මෑණියන්ගේ තුරුල්ලටයි ගියේ කියලා ඉතින් යන්තම් හිත හදා ගන්නවා. හැබැයි ඇත්තටම අවංක හිත හදා ගැනීමක්ද? මම දන්නේ ඔහුම ආපු කාන්තාවක් මම අවවාද කළා අන්තිමට ඔයාගේ ආගම මොකද්ද කියලා. එතකොට කිව්වා ක්‍රිස්තියානි කියලා. මම බන කියලා බන කියලා hina vivi හිටපු අම්මට මේක ආපුවම ක්‍රිස්තියානි කියලා කියපුවම මං කියවා දැන් ඔයගලන්ගේ ආගමේ මොකද්ද මේකට තියෙන්නේ කියලා. අනේ හාමුදුරනේ මගේ ආගමේ කිව්වේ මගේ දරුවා දේව මෑණියන්ගේ තුරුල්ලට ගත්තායි ඒකින්ද සතුටු වෙන්නේ කියලා. මේ අම්මා ආයි යන්න පටන් ගත්ත මං දරුවා හැදුවේ දේව මෑණියන්ට දෙන්න නෙමෙයි හාමුදුරනේ මගේ ගාව තියාගන්නයි හාමුදුරනේ කියලා. මේ අම්මා ආයි යන්නේ පටන් ගත්තා. එහෙම සිතනවා පින. බුද්ධිමත් කටසිරුත් ඉන්න අය අතර ක්‍රිස්තියානියගේ පව හරයක් කිසිම හරයක් නැති ඒක දහමක් නෙමෙයි නිකන් ආගමක් පරම්පරාවෙන් විශ්වාසයක් ආගමනේ වුණා දෙයියෝ මැව්වයි කියලා. හැබැයි පරිස්සම් වෙන්න ඔය වත් ඉන්න අපේ මූදුකර පැත්තේ ක්‍රිස්තියානි මිනිස්සු මාළු අල්ලන කොච්චරනම් ඉන්නවද අන්ත දුප්පත් මිනිස්සු. ඔය එක ක්‍රිස්තියානි කාරයක් කරනද ඒ මිනිහට සත පහක් දෙන්නේ නේද? කවුරක්වත් යන්නේ නැහැ. කිසි කෙනෙක් යන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ කාට දෙන්නේද? බෞද්ධයන්ෙන් දැනගන්න. ඒ ක්‍රිස්තියානි වෙච්ච ඇත්තෝ ඔය මිනිස්සු ක්‍රිස්තියානි වෙච්ච ඇත්තන්ට දැන් ගිහිලා උදව් කරන්නේ නැත්නම් ඔය ඇත්තෝ ක්‍රිස්තියානි වුණාට පස්සේ උදව් හම්බෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට වෙන්නේ අරගොල්ල මාළු මරනා වගේ ඔය ඇත්තන්ට කුකුල්ලු මරන්න වෙන්නේ. ඔය ඇත්තන්ට ඌරෝ ඊරියෝ මරන්න වෙන්නේ. යන්න අද දිඹුලා කර පැත්තේ බලාගන්න පුළුවන් බෞද්ධ කොහොමද කුකුල්ලු මරාගෙන ඌරෝ මරාගෙන ජීවත් වෙන්නේ කියලා. ක්‍රිස්තියානි කරන්නට අහු වෙනවා. ඒකින්ද පැත්ත ඔය ඇත්තන්ගේ සනුහරේට ගමට ආදරයක් තියනවනะ. පැත්ත පලාතේ එන්න දෙන්න එපා. හැබැයි පොලිසියන්නත් එපා. පොලිසිය ගියට වැඩක් වෙන්නේ නැහැ. පොලිසියට කරන්න දෙයක් නැහැ. පොලිසිය තියෙන්නේ ක්‍රිස්තියානි මැති ඇමතිවරුන්ගේ අතේ. ඈ එහෙනම් පොලිස් නිලධාරීන් අසරණ වෙලා ඉන්නවා. නීති ක්‍රියාත්මක කරන්න බැහැ. දැන් බෞද්ධර නීතියක් නැහැ. ඔයතර තියෙන්නේ එකම දේ ගමයි පන්සලයි එකතු වෙන එකයි. එකතු කරලා ආපු ඇත්තන්ව පන්න ගන්න එකයි තියෙන්නේ එච්චරයි. වෙන කිසි දැන් එහෙම පන්නගත්ත ගම්වල විතරයි බේරිලා තියෙන්නේ. පොලිසිය ගිහිල්ලා නීතියේ පිහිට පැතුවා නම් යම් ගමක ඒ ගමේ තහවුරු වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. ඒකද පොලිසියට කරදර කරන්න එපා. දැන් ඔයතර යන්න එපා කියන තව එකක් තියෙනවා. දැන් ඒ ඇත්තෝ පටන් ගන්න ඒ යන පැත්තේ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ක්‍රිස්තියානි කෙනෙක් කරලා එවනවා. ක්‍රිස්තියානි කෙනෙක්ව ඉන්න බෞද්ධයව අයින් කරනවා. අයින් කළා තමයි දැන් ඒගොල්ලෝ පටන් ගන්නෙ. නමුත් අපි බුදුදහම දන්නවනම් අපි හැරෙන්නේ නැහනේ නේද? කවුරුත් එලවන්න යන්න වෙන්නේත් නැහැ. අපි හොඳ බෞද්ධයෝ නම් උපාසක චණ්ඩාලයෝ නොවි ඉන්නවනම් ඔය කවුරු ආවත් තමයි නැහැ. පේනවනේ අවුරුදු 400 ගණනක් තිස්සේ හරව ගන්න බැරි වුණා. අද වගේ උගත්තු හිටියේ කාලෙකුත් නෙමෙයි ඒ ශ්‍රද්ධාවන්තය හිති කාලයක්. බුදුහාමුදුරන්ගේ වචනය කෙරේ විශ්වාසය තිබ්බ ඇත්තෝ. එකින්ද ඔයත් හිතාගන්න. ඔයත්ගේ තියෙන දුෂ්ට අද කොච්චර ශ්‍රද්ධාව පිරිනවනද කියනවනම්. පන්සලකට ඇඳන් එන ඇඳුම දිහා බලපුවම පේනවා මේකදු ශ්‍රද්ධාවන්තද කියලා. දැන් අද නම් ගොඩාක් ඉන්නවා සුදු ඇඳගෙන ඇවිල්ලා පන්සලට. පන්සලේ හැඳුරු කල්ලිතු කිව්වද සුදු ඇඳගෙන කියලා. මන්න හිතන්නේ කියන්නේ නැති නේ නැද්ද? කොහොමත් හොඳයි ප්‍රතිචාරය. ඒත් ඉන්නවා සමහර කළු ඇඳන්. ඒත් හොඳයි ආපු එක. මොකද මොකක්වත් නැඳ ආවට වැඩි කළු එක හරි යනගෙන අපිට හොඳයි. ඒක වරදක් නැහැ. හැබැයි ඊට පස්සේ කළු ඇඳගෙන ඉන්න එපා. යෝගියේ වංග කළුත් පාටක් නේ. කළුත් පාටක් බව නම් දන්නව හැම පාටම එක වගේ නෙමෙයි. කළු පාට ඔය හිතන ලස්සන පාටක් කියලා. නෑ නේද? ලස්සන නෙමෙයි නම් අඳින්නේ. ඔය දන්නවනම් කළු පාට ලස්සන පාටක් නෙමෙයි කියලා අඳින්නේ. ඉක්මනට කිලිටු වෙනව කිලිටු වෙන්නේ නැති හින්දා නේද? ඇත්තටම ඉක්මනට කිලිටු වෙන්නේ නැද්ද? ඉක්මනට කිලිටු වෙනවා. පේන්නේ නැහැ. පේන්නේ නැති හින්දා කිලිටු එක අඳින්න කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ කිලිටු අඳින්න කැමැති මොකද? කිලුටට කැමැති පෙරේතයෝ. නැත්තම් ඌරෝ ඊරියොත් උනුත් කැමතිනේ. එහෙනම් කළු ඇඳුම කිලිටු වෙන්නේ නැහැ කියලා හිතාගෙන දික් ඒකට කැමැත්තෙන් අඳින ඇත්තෝ මොකද? එහෙනම් අපේ ගෑනු මහ මල පෙරේතිය ටිකක් නෙමෙයිද? කළුවක් පොරෝගෙන ඉන්න. කළු පොරෝගත්තේ එකම නෙමෙයි කිලුටු මානසිකත්වයේ. බුදුහාමුදුරු දේශනා කරනවා මේක බුදු වදනයි මගේ වචනේ නෙමෙයි. අත්තිකම්මං කන්නං කන්න විපාකං අත්තිකම්මං සුඛං සුඛ විපාකං කියලා කියනවා. මානිනි කළු කර්ම තියෙනවා කළු විපාක දෙන, සුදු කර්ම තියෙනවා සුදු විපාක දෙන. කර්මේ පාඩක් තියෙනවද? කර්මෙට පාඩක් තියෙනවද? නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියව කළු කර්මයක් තියෙනවා කියලා. එහෙනම් මොන කර්මයක්ද? හොඳ කර්මයක්ද නරක කර්මයක්ද? කළු කියන්නේ කිලුටු කර්මයක්. එතකොට ඒ කිලුටු කර්මය කරන්නේ මොන මානසිකත්වයෙන්ද? කිලිටු මානසිකත්වයකින්, කළු මානසිකත්වයකින්. කළු මනස තියෙන කෙනා කැමැති පාට තමයි කළු පාට. ඔයත් කැමැති වුණත් අකමැතිවත් මං කලින් කියපුවා කිව්වා හේතු ඒ අනුව ඔයත් හොඳටම හිතා ගන්න පුළුවන් මනස සුදුනම් නෑ මනස කළුයි කියලා. නමුත් අපිට පුළුවන් ওই මනස සුදු කරන්න. විනාති කොමාරි මෙච්චක් තනියම කෑ ගැහුවා එපා 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 කළු අඳින්න කියලා සාර්ථක වෙලා නැද්ද? සාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ මිනිස්සුන් හදන්න බැරිද? පුළුවන්. හාමුදුරුවෝ ටික හරියට ඉන්නවා නම් මිනිස්සු හදන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන මිනිස්සුන්ගේ නෙමෙයි මම මෙතෙක් වෙලා ඔය ඇත්තන්ට බැන්නට බයින්නම ඔය ඇත්තන්ට නෙමෙයි. ඈ වෙනත්නේ ඔක්කොම හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ. ඉස්සෙල්ලම මිත්‍යා දෘෂ්ටික උනේ හාමුදුරුවෝ. ඒකින්ද තමයි ජනතාවත් මිත්‍යා දෘෂ්ටිකුනේ. ඉස්සෙල්ලම ශ්‍රද්ධාව නැති උනේ හාමුදුරුවෝගේ. එනිසයි ගිහියොත් ශ්‍රද්ධාව නැති කරගත්තේ. ඉස්සෙල්ලම දුස්සීල උනේ හාමුදුරුවෝ. එතකොට ගිහියන්ට අවවාද කෙනෙක් කරන්න කෙනෙක් නැති වුණා. එනිසා ගිහිය දුස්සීල වුණා. ඊට පස්සේ ඉස්සෙල්ලම යදින්න පටන් ගත්තේ හාමුදුරුවෝ. ඒකින්ද ගිහියෝ යදින්න පටන් ගත්තා. කෝතුහල මංගල නිමිති කියන පටන් ගත්තේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ එයා වැරද්ද පෙන්වන නම් කිසිම එක කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මත්පැන් බොන පටන් ගත්තේ. ඔකල ඒකට හාමුදුරුවෝ කිව්වා මං හිතුවා ඔක් කියයි කියාගෙන කියන්නේ කියලා. නෑ නෑ ඒක කළේ හාමුදුරුවෝ නෙමෙයි. හන්ද හැබැයි දැන් ඒක නම් හාමුදුරුවන්ටත් උගන්ලා තියෙනවා ගිහියෝ. ඒක හාමුදුරුවන්ටත් උගන්ලා තියෙනවා. පින්නත්නේ නමුත් අර මානසික කෙලෙසීමට හේතු වෙන ඒවා නම් ඔක්කොම හාමුදුරුවන්ගෙන් තමයි ආවේ. හැම හාමුදුරුවන්ගෙන් නෙමෙයි. කලක් යනකොට යම් යම් හේතු හින්දා භික්ෂුන් වහන්සේලාගේ වැඩි පිරිසක් මාර්ගයෙන් පිටට පැන්නා. පිටට පැන්නේ 1956 පිටට පැන්නේ. හාමුදුරු දේශපාලන පක්ෂය කරගහගත්තට පස්සේ එතන ඉඳන් බුදුසසුනේ විනාශයේ පිරිහීම සිද්ධ වුණා. ඊට පස්සේ හාමුදුරුවන්ට බුදුසසුන නෙමෙයි යොවන උනේ, තමන්ගේ සසුන රැකීම පැත්තකින් තියලා හාමුදුරුවෝ උත්සාහ ගත්තේ තමන්ගේ පක්ෂය රකින්න. ඒකින්ද සම්පූර්ණයෙන් ජනතාවත් නොමගියා. හාමුදුරුවෝ සංඝයා වශයෙන් හිටියනම් අද මේ රට මේ විපත වෙන්නේ නැහැ. සංඝයා වශයෙන් හිටියනම් දැන් සංඝයා කියලා මහලුකට දානෙට ගියාම හාමුදුරුවෝ කියනවා සංඝ රත්නයේ පූජා වේවා කියලා. කොහේ ඉන්නේ සංඝ රත්නයක් දන්නේ නැහැ. හැබැයි දැන් සම්මුතිය ඔහෙ තියෙනවා. නමුත් මෙහෙම දේශපාලනට බෙදෙන්න පුළුවන්ද හාමුදුරුවන්ට? පක්ෂවලට සංඝයාට? දැන් එතනින්ම සංඝකමත් බෙදෙද? මොනවායි කියන්නේ? කාටවත් තර්ක කරන්න බෑ, ඒක එහෙම නැහැ කියලා. සංඝයා කියන්නේ එකම පිරිසක්, පක්ෂවලට වෙන් වෙන පිරිසක් නෙමෙයි. දැන් බලන්න. ඇත්තට හොඳ දෙයක් කියන්නම්. පක්ෂවලට වෙන්වීමෙන් මහා මඩි අපේ මහානායක හාමුදුරුව අපවත් වෙච්ච වෙලාවේ BBC ලන්ඩනේ අල්ලගත්ත ඒ වගේම හාමුදුරු කෙනෙක්. අල්ලගෙන ඒ හාමුදුරුව කිව්වා මහානායක හාමුදුරුවන්ගේ සේවයක් වුණා තමයි ඒ ජාතිවාදී පසුබිම තිබුණා කියලා. එතකොට ඒ වුණාට මුළු රටම කොඩිය ඉස්සුවා නේද? මුළු රටේම කොඩියක් ඉස්සුවා. ඒ කියන්නේ මහානායක හාමුදුරුව ජාතිවාදී හින්දා වෙන්නේ නැති. එහෙනම් ඒ ජාතිවාදී නරක එකක්ද? කොඩියක් උස්සලා මහානායක හාමුදුරුව පිළිගත්තා නම් ඒ පිළිගන්නේ මුළු රටම ආගම් ජාති ભેදයකින් තොරවම පිළිගත්තා. එහෙනම් ඒ ජාති ભેදේ ඒ ජාතිවාදී නරක එකක් නෙමෙයි. එතකොට දැන් මේ සංඝයාගෙන් කෙනෙක් මේක කිව්වේ මොකක් හින්දාද? පක්ෂ දේශපාලනයේ හින්දා. සංඝයා පාව දුන්න නෙමෙයිද? පාව දුන්නා. විනති ඔය වගේ හාමුදුරුන්ව පාර්ලිමේන්තුවට යවපු මිනිස්සු ටික තියන්න වටිනවද? ඈ බලන්න මොකද තත්ත්වය කියලා. කොහොමද ඉතින් ඔය ඇත්ත කොහොමද හාමුදුරුන්ට හරි නැතා හරි කතර ගැහුවේ ඒ වගේ ඇත්තන්ටනේ? බලන්න මැතිවරණයේදී හොඳ සදාචාර සම්පන්න මිනිස්සු තරඟකලේ නැද්ද? ඒ මිනිස්සු නැත්තර නැති කියලා දැම්මේ නැද්ද? ඔක්කොම පැරදුනා. කවුද පැරද්දේ? සදාචාර සම්පන්න මිනිස්සු පැරද්දේ. ඒ සදාචාර සම්පන්න මිනිස්සුට කිව්වා ඕක නෙමෙයි අපිට ඕනේ, අපිට ඕනේ බේබදුකම, අපිට ඕනේ සූදුව, අපිට ඕනේ බොරුව, අපිට ඕනේ වංචාව, අපිට ඕනේ දුරාචාරය, අපිට ඕනේ අපේ කෙල්ලෝ ටික ගණිකාවන් බවට පත් කරන්න, අපිට ඕනේ අපේ කෙල්ලෝ විනාශ කරලා දාන්න, අපේ කොල්ලෝ විනාශ කරලා දාන්න. ඇස්පන අපිට ඔක්කොම පෙනිපෙනි ඔයගොල්ලෝ කතර ගෙහෙන්නේ නැද්ද? නැද්ද? ඔක්කොම ඇස් ඉදිරියේ පෙනිපෙනි කතර ගෙහෙන්නේ නැද්ද? අද ඉන්නවා ඔයගොල්ලෝ බලන්න ටීවී එක දිහා චූටි කෙල්ලෝ හෙළුවෙන් නටන්නේ නැද්ද රූපවාහිනී? නටනවද නැද්ද? කාක් අම්මලත් බලාගෙන ඉන්නව නේද ඒකට? අම්මලට හරි ආසයි තමන්ගේ දුව හෙළුවෙන් නටනවා බලන් ඉන්න. ඒක හරි ලොකු දෙයක් අම්මලට. මොකද අම්මලත් ඒ જાතියෙම තමයි. අම්මල ටිකක් අර වැඩි හිටින්ද ඔක් කරගන්න බෑ. හැබැයි වෙනින් ක්‍රමයකට කරනවා. මං කියන්නම් කරන්න හැදේ. දැන් වැඩිපුර කලිසම් අඳින්නේ කොල්ලොද කෙල්ලොද? ඈ කෙල්ලෝ බව කෙල්ලොම දන්නවා. ඈ හැබැයි කොල්ලොත් කලිසම් අඳිනවා තමයි. කොල්ලෝ අඳින කලිසමයි කෙල්ලෝ අඳින කලිසමයි වෙනසක් නැද්ද? තියෙනවා. මොකද වෙනස? කොල්ලක් අඳින කලිසම ඇඟට තද වෙලා නැහැ. කෙල්ලෝ අඳින කලිසම හොඳට ඇඟට පදේලා. හැබැයි හරිනම් වෙන්න ඕනේ කී අනිත් පැත්ත නේද? නේද? වෙනව නම් ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. මොකද කෙල්ලෝ අඳින කලිසම හොඳට ඇඟට තද වෙලා. ඇයි මේ කෙල්ලෝ ඇඟට තද වෙන්න මේ කියන්නේ? මොකද ඇඳුමක් අඳින්නේ යම්කිසි කාරණයක් සඳහා. එකක් මිලි ඇති තැන් වසා ගන්නට. අනිත් එක සීතුෂ්ණයෙන් වැළකෙන්නට, මැසි මදුරු ආදීන්ගෙන් වැළකෙන්නට, ලස්සන වෙන්නට. දැන් විශේෂයෙන්ම හිවි විලි ඇති තැන් වහගන්නටයි ඇඳුම අඳින්නේ. දැන් කොහොමද මේගොල්ලන්ට ඒකත් අවශ්‍යයි. මේ දැන් මානසිකත්වයේ උද විලි ඇති තැන් වසාගෙන ඉන්න එක මේගොල්ලන්ට ටිකක් කරදරයක්. ඒකින්ද මේගොල්ලෝ අරගෙන ඉන්නත් බෑ. මොකද ඔය අරගෙන හිටියොත් කවුරුත් බලන්නේ නෑ. මොකද මේගොල්ලන්ට ඕනේ බලවන්න. ඉතින් ඒකින්ද මොකද කරන්නේ? අර විලි ඇති තැන් වහගෙන තිබුණත් මේ මට මෙහෙම ඒව මේ විදිහට තියනවා කියලා පෙන්නන විදිහට හොද්දට තද්ද කළා කිටි කිටි ඇඟට අර ඔක්කොම නෙරලා එන්නට අඳිනවද නැද්ද? අඳලා තියෙනවා. මෙයා ඉස්සරහින් මෙහෙලා වාදින හොද්දට අහගන්න. ඉතින් දැන් අඳිනවා. ඒ වුණාට ඔයත්ම හිතන්න ලස්සන ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒක ලස්සන ගෑන් ළමේ කොන්දට කිටි කිටියේ ඇඳලා පැත්තකින් ඉන්නවා. තව ගැස්සන ගෑන් ළමේ ලිහිල්ව ලස්සනට ඇඳලා ඉන්නවා. මේ දෙක දෙන්නම කැමති කොල්ලෝ ඒගොල්ලෝ දිහා බලනවාට. හැබැයි කොල්ලෝ බලනවා අර තද්ද වෙන්න ඇඳගෙන ඉන්න එක්කෙනා දිහා බලලා කොල්ල බලලා කියනවා නියම තමයි කියලා. ඈ කියනවා හොඳට. හැබැයි ඒ කොල්ල බලලා නියමයි කියලා කියනවා. හැබැයි මොකක්වත් කියන්නේ නැහැ. අර ලිහිල්ව ලස්සනට ඇඳගෙන ඉන්න කෙනා දිහා බලලා මොකක්වත් කියන්නේ නැහැ. හැබැයි එහෙම මොකක්වත් නොකියුවත් අර කොල්ලගේ මනසේ මේ ගෑන් ළමයා කෙරෙහි ගෞරවයක් ඇති වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ගෞරවයක් ඇති වෙනවා. ඒ ළමයා කෙරෙහි ගෞරවාන්විත බැල්මක් ඇති වෙන්නේ ඇඳුමෙන් හින්දා. මේ ඇඳුමෙන් හින්දා කාමුක බැල්මක්. ওই කාමුක බැල්ම තුළ විනාශය නැද්ද? තියෙනවා. කාටද විනාශය? කෙල්ලටම විනාශය තියෙනවා. ගෑනු සංහතියට විනාශය තියෙනවා ඒකේ. පත්තර බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අපේ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ පිරිමින්ගෙන් ගෞරව ලබන්නද නිന്ദා ලබන්නද? අසාරේ සාරමතිනෝ බුදුහාඳුර කියලා තියෙන ලස්සනට. අසාරයම සාරේ කරගෙන තියෙනවා. සාරේ චාසාර දස්සිනෝ සාරදී අසාරයි කියලා හිතනවා. කවදාවත් සාරත්වයකට පැමිණෙන්නේ නෑ ඒකට. එතකොට දැන් ඔයයන් තේරෙනවා අපි යන්නේ කොහෙද කියලා. ඊගාවට ඔය ගමන එතන වැඩි කල් යන්නෙත් නෑ කොහමද? ඔය ගමන යන්නේ තව අවුරුදු 20යි. එතනින් නවතිනවා ඒ ගමන. ඒ ගමන නවතිනවා. ඒ ගමන නවතිනකොට ආයි සිංහලෙ ඉතුරු වෙන්නේ නෑ ඔය සෙල්ලම් කරන්නට. ඔය අවුරුදු 20න් වෙන විනාශය නවත්තන්නට තව තියෙන්නේ අවුරුදු 1මාරයි. ඒක නවත්ත ගන්නට. ඊළඟ ජනාධිපතිවරණය වෙනකල් විතරයි. ඒ ජනාධිපතිවරණයේදී UNP පෙරමුණ ඔය දෙකෙන් මොකක් බලයට ආවත් ක්‍රිස්තියානිකරණය නවතින්නේ නැහැ. ඊළඟ එතන ඉඳන් අවුරුදු 6ක් යනකොට ඒ අවුරුදු 6 ඉවර වෙන්නේ සිංහලයාගේ කොන්ද දෙකටම කඩලා බිමට දාලා. ආයි නැගිටින්නේ නැහැ. එතකොට සිංහලියොත් අවසානයි. දැන්ට කඩලා ඉවරයි. පොඩ්ඩක් තනින් තන තනින් තන ඉතුරු වෙන තියෙනවා. කොහොමද කඩලා දානවා? මොකද කඩලා දාන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ඒක කරන්න තුව රටේ බලය තියාගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ රට පාලනය කරන්න ඕනේ ඔය මිෂනාරි ආධාර දෙන රටවල් වලට යට වෙලා. අවුරුදු 50ක් ඔයගොල්ලෝ ණයට කෑවා. දැන් අවුරුදු 50ක් ණයට කෑව. ඔය ඇඟවල් වල දුවන ඔක්කොම ණයට අරන් තියන්නේ සේරම. කාගේ ණය කාපුවද? පිටරටවලින් ණයට කාපුවා. හැම මැතිවරණයකදීම ඔයගොල්ලන්ට මැතිවරණ පොරොන්දු ඉෂ්ට කළා ලාභයට දෙන්න, ණයට දෙන්න, නිකන් දෙන්න. අර මිනිස්සු පිටරට අල්ලන හිඟමනේ ගියේ නැද්ද නායකය? කියලා නායකෙනාව. ඔය ගත්ත ණය ගෙව්වද? නෑ. මේ පැටි රුපියල් ලක්ෂයක් ණයයි හැම කෙනෙක්ම ලෝකෙට. ආසන්න වශයෙන්. දැන් මේ අවුරුද්දෙත් ණය ලැබෙනවලු රුපියල් කෝටි 45,000කට වැඩිය. කවුද මේ ණය ගෙවන්නේ? කවුද ගෙවන්නේ? මේ දරුවෝ ටික ගෙවන්න ඕනේ. ඔයත්න්ට ඔළුවක් නැද්ද? දරුවෝ ටික ගෙවන්න ඕනේ කියන්නේ? ඔබ ගෙවන දරුවෝ ඉන්නවද? දරුවෝ ඉන්නවද ගෙවන්න? හදාගන්න තමයි මේ කියන්නේ. හැබැයි එකක් දැනගන්න, ඔය ණය ඒගොල්ලන්ට අවශ්‍යත් නෑ ආපහු. මේ මිනිස්සු අරගෙන තියන්නේ. ඔයතන හිතෙන්නේ නැද්ද මේක? ණය දෙනවා, ඒ රටවලින්ම ඉංජිනේරුවෝ ගේනවා, ඒ රටවලින්ම බඩු ගේනවා. මොනවද අපිට දීපු ණය ආපහු ඒගොල්ලෝ අරගන්නවා ඒ පැත්තෙන්. අපිට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරමක් ණය දෙන එක. ඉතින් අඩු ගානේ ණය ටික අරගෙන රටේ යහපතක් වෙනවා නම් ඒත් කමක් නැහැ. ඔය දේශපාලකයන්ගේ ජාවාරමක්. ණයේ නාමයෙන් පිටරටවලින් සල්ලි අරගෙන ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ අතරේ බෙදා ගන්නවා. දැන් ඔයගොල්ලෝ හිතන්න. දැන් ඔන්න බලන්න ප්‍රභාකරන්ගේ කණ්ඩායම අන්තර්වාර පාලනය සකස් කරලා බාර දුන්නලු ආණ්ඩුවට නේද? තාම නෑ ඒත් හරියට බාර දීලා මම හිතනවා. තාම හරියට බාර දීලා නෑ. මොකද ප්‍රභාකරන් තව එක වෙනස් කරනවලු. නෝර්වේ හදපු එක. හැබැයි දැනට ආණ්ඩුව කියන තව හරියට ලැබිලත් නැතුව මේක සාකච්ඡා කරන්න තව අවුරුද්දක් දෙකක් යනවා කියලා. ඉතින් පින මොන හිතට අවුරුද්දයක් අරින්නේ? අවුරුද්ද දෙකක් යනකොට ප්‍රභාකරන්ට ඒක ඔක්කොම හරි ගිහිල්ලා ඉවරයි, දීලා ඉවරයි. අනිත් එක මොකටද අවුරුද්දයක් යන්නේ ඉන්නේ? ඊළඟ ජනාධිපතිවරණය ආවට පස්සේ අගමැතිතුමා කොහොම හරි ජනාධිපති වෙලා මේක ලියලා දෙන්නට අවශ්‍ය හින්දායි කල් දාන්නේ එතෙන්ට යනකල්. වෙන කාරණයක් හින්දා නෙමෙයි. ඔයත් දැම්ම මතක තියාගන්න, කතිර ගැහුවොත් වෙන්නේ ඔන්න ඕකයි කියලා. ඔය UNP කාර්යෝ ඉන්නවනම් මොනවටද පින්වත්නි ඔයත් UNP උනේ? මොනවටද ඔයත් පෙරමුණේ උනේ? ඒ මිනිස්සුත් පිල්මාරු කරනවා. ඔයත් මොකටද ඕක කරගහගෙන ඉන්නේ? අන්දු බණ්ඩාරනායක පිල්මාරු කරන්නේ නැද්ද? රොනි ඩි මෙල්ල පිල්මාරු කරන්නේ නැද්ද? ඔයත් අපිට හෙන ගැහුවත් කමන්නේ. අපේ දරපරපුර නැති වුණත් කමන්නේ. අපේ සසර විනාශ වෙලා ගියත් කමන්නේ. සංස්කෘතිය සදාචාරයට හෙන ගහිනොත් කමන්නේ. අපිට ඕනේ UNP. අපිට ඕනේ පෙරමුණ. මහා මන්ද බුද්ධි කරලක් නෙමෙයිද? ඔය ඇත්තම තමන්ගේ හිතට එකඟව හිතලා බලන්න ඔය ඇත්ත කවුද කියලා. ඔය මන්ද බුද්ධි කරලට අයිති නැද්ද ඔය ඇත්ත කියලා? මං කියන්නේ ඔක්කොම අයිති කියලා. හැබැයි තොප්පි හරිනම් දාගත්තට වරද්දක් නෑ. වඳුරු දාගත්තම හොඳයි. දැන් දැනගන්න පින්නත් මේ අපිට ඇයි මම තව අවුරුදු 20යි කිව්වේ? ඔයාලා දන්නවද අවුරුදු 50කට ඉස්සෙල්ලා පල්ලියට ඕන හින්දා පල්ලිය සංවිධානාත්මකව කරපු කටයුත්තක් වශයෙන් පවුල් සංවිධානයේ රටේ ඇති වුණා. ඒ පවුල් සංවිධානයේ ඇති කරේ ලංකාව දේවරාජ්‍යයක් බවට පත් කිරීම අරමුණු කළා. මොකද සිංහල බෞද්ධයන්ගේ පවුල්වල දරුවෝ වැඩි වුණොත් කවදාවත් රට ක්‍රිස්තියානි කරන්න බෑ. බෞද්ධ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන උනේ සිංහල පවුල්වල දරුවෝ ටික නැති කරන්න. මොකද දෙමළ පවුල්වල නැති වුණෙත් නෑ, මුස්ලිම් පවුල්වල නැති වුණෙත් නෑ. ඒකෙන් ද ඕන උනේ සිංහල බෞද්ධ පවුල්වල නැති කරන්න. ඒ ලනුව ගිල්ල අපේ සිංහලයෝ පහුගිය දවස්වල මුස්ලිම් මහත්මයෙක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ අපිට බයින් එපා, ඔයගොල්ලෝ ආණ්ඩුවේ කියන හින්දා පවුල වඳ කළා, දරුව වඳ කළා, දැන් අපිට බයින් එපා. අපි ආණ්ඩු කරන දේවල් අපි ආණ්ඩු කියන දේවල් අපි කරේ නෑ. ඔයගොල්ලෝ හිතලා බලන දරුවෝ ටික හදන්න පටන් ගන්න දැන්වත් කියලා හිත. ඒ මුස්ලිම් මහත්මයෙක් කියලා තියුනේ. අවුරුදු 50ක් තිස්සේ දරුව වඳ කළා. ඒ වඳ කරපු රැල්ලේ පහුගිය අවුරුදු 20ට, ඒ කියන්නේ 1981 ඉඳලා 2001 වෙනකල් සිංහලයන්ගෙන් වඳ වෙලා තියෙනවා. අවුරුදු 18න් පහළ ජන කොටසේ 20%කට වැඩි. එහෙනම් ඉස්සරහට කොච්චර වඳ වෙයිද? ඒ අවුරුදු 20ට 20%ක් නම් ඔයත්ෝ පිටන්නේපා. ඔය කියන සිංහලයෝ ටික ඉන්නවයි කියලා 74%ක්ද 69%ක්ද බෞද්ධ ඉන්න එකට නෑ. එහෙම බෞද්ධයෝ නෑ දැන්. ඒ සිංහලෙ ඔක්කොම අඩුවලා දැන් තියෙනවා. අවුරුදු 20ට එහෙම වුණා නම් ඊට ඉස්සෙල්ලා අවුරුදු වල ඒ අවුරුදු 30 කොච්චර වෙලාද? ඔන්න බලන්න, මෙහෙම හිතන්න. 1981ට යන්න, 81 ඉඳලා 2020ට එන්න අවුරුදු 40යි. ඒ අවුරුදු 40 යනකොට 1981 අවුරුදු 40 එක්කෙනාව ගන්න. එයාගේ ඉඳන් උඩට හිටපු ඇත්තෝ ටික ගන්න. 40, 45, 50, 60 ඒ හිටපු අය. ඒ කට්ටිය ඔක්කොම 2020 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? කොහෙද පදිංචි වෙලා තියෙන්නේ? ඈ? ඒගොල්ලෝ ඔක්කොම පර්ලව. ඒගොල්ලෝ පර්ලව යනකොට කෝ ජනතාව දැනගන්න 2020 වෙනකොට ඡන්දයක් පාවිච්චි කරන්න ඉතුරු වෙන්නේ සිංහලයන්ගෙන් 40% ප්‍රමාණයක්. මේ ඔයගලන් කරන හපංකම මේ. එනං කෙලින්ම මේ රටේ ජනාධිපති මුස්ලිම් එක්ක දෙමළ. ඒ වුණාට පස්සේ කවදාවත් ආයි මේ රට හම්බ වෙන්නේ නැහැ. මේ දරුවන්ට පුතාලා හොඳට දැනගන්න දුවලා, ඔයගොල්ලන්ට මේ රටේ ජීවත් වෙන්න ඕනේ නම් තව අවුරුදු 20කින් පස්සේ වගේ නම් මොකක්ද? ඉස්සරු. අස්සල නම. හැබැයි ඔයාට ওই නම අයිති වෙන්නේ බලන්න. ඔයාට වෙන්නේ මොකද්ද? ඔයාගේ අපිටම වලිසිංහ ආරජ්ජිකේ ඉසුරු පෙරේරා මොකක් හරි ඇති. එහෙම කියමු අපි. ඔයාට මේ වලිසිංහ ආරජ්ජිකේ කැල තියාගන්න පුළුවන්. ඉසුරු පෙරේරා කියන කැල තියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට එකතු කරන්න වෙනවා මොහමඩ් ලෙබ්බේ කියලා. හා? එහෙම නැත්තම් රස්සාවක් නැහැ. එහෙම නැත්තම් දරුවන්ට ඉස්කෝල නැහැ. එහෙම නැත්තම් උසස් තනතුරු නැහැ. අනිවාර්යයෙන්ම මේ ළමයට බුද්ධඝමයක් දන්නේ නැහැ. අම්මලා තාත්තලා එහෙම එකක් කියලා දුන්නේ නැහැ. බුදුදහම කියන එක දැනගෙන ආගමවත් මාරු කරන්න බෑ මලක් කිව්වොත්. එහෙනම් ජීවත් වෙන්න වෙන්නේ අර ගොල්ලන්ගේ වහල්කම කරගෙන. වහල් භාවය කරගෙන. මුස්ලිම් ඇත්ත වැරදිකාරයෝද? වැරදිකාරයෝද? දෙමළ ඇත්ත වැරදිකාරයෝද? නෑ, ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලන්ට දරු පරපුරක් ඉන්නවා. ඒගොල්ලන් රටක් අවශ්‍යයි. ඒගොල්ලෝ ඒ සඳහා උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරා. ඒගොල්ලෝ එක දිනා ගත්තා. සිංහලෙන් තමන්ගේ රට ඕන කරලා තිබුණෙත් නෑ. තමන්ගේ පරපුර ඕන කරලා තිබුණෙත් නෑ. දරුවන්ගේ යහපතක් අවශ්‍ය වෙලා තිබුණෙත් නෑ. සිංහලෝ කාල කන්‍නි වගේ බේබදුකම් කර කර සූදු කෙල කෙල සිගරට් බිබී හිටියා. සිගරට් බිබී දරු පරපුර අන්ත ලෙඩුන් බවට පත් කළා. දන්නවද සිගරට් එකෙන් තනි කර මේ සම්පූර්ණයෙන්ම විනාශය, දැඩි විනාශයක් සිද්ධ වෙනවා සිගරට් එකෙන්. මේ ඉන්න අම්මලා ගොඩාක් වීරියකාගේ පහරට ලක් වෙලා ඉන්නේ. වීරියකා ගහපු ඇත්තු ඉන්නේ ගොඩාක්. ඔය අම්මලා බලන්න ගහලාද නැද්ද කියලා. මන්නම් දන්නවා ගහලා තියෙන වීරියකා. හුඟක් දෙනාට හැමෝටම නෙමෙයි. කවුද වීරියකා කියන්නේ? ඔය අම්මලා සිගරට් බොන මිනිහත් එක්ක බුදිය ගන්නවා නම් ඒ බුදිය ගන්නෙ වීරියකත් එක්කලා තමයි. මොකද රෑ එළි වෙනකල් අර මිනිහාගේ සිගරට් විස කවුද උරන්නේ? ගෑණි. ඒ විස ඔක්කොම ගෑණිගේ ලේ ටික නරක් කරනවා. මොලේ පිළිකා, ලියුකේමියා, පෙනහළු පිළිකා දෙනවා දිගට හරහාට. ඔය පුතාලගේ තාත්තලා සිගරට් බොනද? ඔය පුතාගේ තාත්තා සිගරට් බොනද? පින්නත්ති මේක හොඳ ප්‍රතිචාරයක්. දැන් මම ගොඩාක් අහනවා. ගොඩාක් අහනකොට මේ පොඩි දරුවන්ගේ තාත්තලා දැන් සිගරට් බොන්නේ නෑ. කලාතුරකින් කෙනෙකුගේ තාත්තා කෙනෙක් තමයි සිගරට් බොන්නේ. ගොඩක් කරන වැරදි නේද? මම කලින් කිව්වේ ඕක තමයි. ඒ තමයි. වැරදි හදාගම නේද? ඒකත් හොඳයි. ඔයාලට මාව රවට්ටන්න බෑ ඈ. හොඳයි. දැන් මතක තියාගන්න ඔය සිගරට් එක බොන තාත්තා කෙනෙක් කියන හොඳයි හොඳ මේ බන කෙනකේ ප්‍රතිඵල තියෙනවා. තරුණ තාත්තලා සිගරට් බොන එක හොඳටම අඩු කරලා තියෙන හුඟක් නවත්තලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් පිස්සු ඇටලා සිගරට් කම්පැනි කාර්යෝ ඒව ප්‍රචාරය කරන්න දැන් කෙල්ලන්ව ඔය මේ සුපර් මාකට්ස් වල ඉස්සරහට තියලා සිගරට් බිබි ඉන්නවා කෙල්ලෝ නිකන්. මේ කෙල්ලන්ට පුරුදු කරන්න සිගරට් බෝ දැන් කොල්ල බොන එක නවත්තලානේ. උන් දන්නා මේ කෙල්ලෝ ඊට වැඩිය ගොන් අලි කිය. ගොන් ඇතින්නියෝ කියලා. මම මුන්ට ටිකක් පෙන්නකම මේක ශෝගනේට අරගෙන කෙල්ලොත් ගන්නව දන්නව හොඳට. ඒකින්ද ඒ වගේම පිස්සු ඇතින්නියෝ ටිකක් හොයලා උන් සිගරට් එකක දීලා දැන් පොනවා. ඇතට පේන්න. ඉතින් මේක බලාගෙන ගියාම අර ඇත්තත් පොනවා. නිකන් දෙනවා සිගරට්. දැන් මම ඔකල බලන්න හෙට නැන පහන වැඩසටහන. ඒකෙදි පෙන්නනවා අලුත් සිගරට් පැකට් එකක්. චොකලට් පෙට්ටියක්. ඒක ඉතුරු කොටස රබන්සල්ට දාලා නැවතු අතරමඟින් පෙන්වේ. ඒක පෙන්වේ විශේෂයෙන්ම ඒක ටිකක් හොඳට පටන් ගන්න ඕන හිඳයි වෙලා තිබුණේ ගිය සැරේ අන්තිම හරිට මේක ගත්තේ. ඒ වලට පෙන්නනවා මුලින් ආරම්භ වෙච්ච හැටි. දැන් මේකල මොකද්ද මේ කරන්නේ කියලා. වෙනත් මේ දැනගන්න මේ පුංචි පුතාලගේ දුවලගේ තාත්තා කෙනෙක් සිගරට් බොනවනම් සිගරට් බොනවනම් යම් විදිහකින් තාත්තා ගාවට කිට්ටු වෙන්නවත් එපා. ඒ තාත්තා ඔයගොල්ලන්ගේ මරුවා. තාත්තා බොන එක සිගරට් එක. දැන් අපිට ඔයා සිගරට් බොනවා කියලා ඔයාගේ ගාවට දරුවා කිට්ටු වුණා නම් ඔයා දරුවත් එක්ක කතා කරනකොට දරුවට ආගේ සිගරට් ගන්න දැනෙනවා. දැනෙනවා කියන්නේ ඔයා බීපු එක සිගරට් එකේ 10 ගුණයක විස මේ ළමයට බලපාන. අර ආග්‍රහණය ඔක්කොම ළමයා කරන්නේ. එතකොට ඒ තුල ළමයා වන්ද බුද්ධිකෙක් වෙනවා. මොකද ඔයාගේ සිගරට් ඒ හුමාලේ තියෙන නිකටින් සරත් එක්කලා තියෙන කොටිනයින් කියලා තව විශේෂ රසායනික පදාර්ථයක්. ඒ කොටිනයින් වල විස මොලේ සයිලෝ වලට බලපාලා මොලේ සයිලෝ වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එතකොට ළමයට කල්පනා කළා වැඩ කිරීමේ ශක්තිය නැති වෙනවා. හිතලා මතලා කටයුතු කරන්න බැරි වෙනවා. අනිත් එක ඔය සිගරට් එකට තියෙනවා සයනයිඩ් තියෙනවා. අර කොටි ගහන්නේ සයනයිඩ් තියෙනවා. ආසනික් තියෙනවා. බෙන්සීන් තියෙනවා. ෆෝමල්ඩිහයිඩ්, නිකටින්, තාර මේවා ඔක්කොම දැඩි මාරාන්තික විස. මේ දුමත් එක්කලා ඔක්කොම විස 4000ක් වදිනවා. මේ ඔක්කොම පෙනහළු වලට. පෙනහළු හරහා ලේ ගමන් කරනවා ඔක්සිජන් ලබා ගන්නට. ඒ ලේ ගමන් කරපුවාම දුට ඒ පෙනහළු වලට දුම් වැඩිච්චාම අර ලේ ගමන් කරනකොට පෙනහළු හරහා අර දුම් වල තියෙන සිගරට් විස ඔක්කොම කෙලින්ම ලේ වලට ඇතුළත් වෙනවා. පිරිමියාගේ ලේ වල තියෙන ඕජාවෙන් තමයි ප්‍රජනන ධාතුන් හදන්නේ. ඒතර ප්‍රජනන ධාතුන් වලට අර ලේවල විස ඇතුළත් වෙනවා. ඒ කියන්නේ සිගරට් විස. ළමයා උපදින්නේ සිගරට් විසත් එක්කලා. අම්මගේ පිටින් උත් ඥාන ශක්තිය දුර්වල වෙනවා අර සිගරට් බොන මිනිහත් එක්කලා බුදිය ගැනීම. ඒතර අම්මගේ ධාතු ශක්තිය බලපානවා දරුවට. අම්මගේ ඥාන ශක්තිය දුර්වලයි. මේ දෙපැත්තෙම ළමයා දුර්වල වෙනවා. අන්තිමට ළමයා ප්‍රසන්න පෙනුමක් නැහැ, තේජවන්තකමක් නැහැ, නිරෝගී බව නැහැ, ඕන ලෙඩකට ගොදුරු වෙනවා, හැදියාව නැහැ, සිතල වැඩ කිරීමේ ශක්තිය නැහැ. අද වෙලා නැද්ද සමාජයේට? අත රට පුරාම ගිහිල්ලා බලන්න කෝ දරු පරපුර අපේ කියලා. ඒතොර තේරෙ යියොත් රට වටේ කෝ අපේ දරුවෝ කියලා. මහ විශාල ජාතික පරිහානියක්. අනිත් පැත්තෙන් නිකටින් හින්දා ලේවලට තෙල් මිශ්‍ර වෙනවා. මේ හැම යට තියෙන තෙල් තට්ටුවේ තෙල් දිය කරනවා නිකටින් වලින්. දිය කළ ලේ දහරාවත් එක්ක සම්බන්ධ වෙලා නහර ඇතුලේ තෙල් බැඳෙනවා. තෙල් බැඳිච්චාම විශේෂයෙන්ම ලිංගේන්ද්‍රයන්ට ලේ සපයන සියුම් නහරවල තෙල් බැඳිච්චාම ලිංගේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය එන හිටිනවා. එතනින් වඳයි.
ඊට පස්සේ දුර්වලයි ලිංගෙන් ගන් දුර්වල පුද්ගලයේ අන්තර් සිගරට් එක උරපුවම මොලේට මොලේ හරහා ක්‍රියාත්මක වෙලා අවුරුදු 10ක් 15ක් සිගරට් බීවොත් මධ්‍ය ස්නායු පද්ධතිය දුර්වල කරනවා ඉන්ද්‍රිය දුර්වලත්වයත් එක්කලා ලිංගේන්ද්‍රියන් දුර්වල වීමත් සිද්ධ වෙනවා විනාති ඒ වුණාට අපේ මීහරක් වැලක් ඉන්නවා බණක් දහමක් අහන්නේ නැති ඔහි පොර කකා සිගරට් බොනවා බොනකොට නිකන් ඉන්න එපා කියන්න උඹලට මේක වෙනවා කියලා විශේෂයෙන්ම අපේ දුවලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා සිගරට් බොන කොල්ලෙක්ව නම් කසාද බඳින්න ලෑස්ති වෙන්නට එපා ඔයගලන්ට කරන්න පුළුවන් ජාතික මෙහෙවරක් ඒක අවුරුද්දක්වත් සිගරට් බොන්නේ නැතුව ඉඳලා පුරුදු වුණාට පස්සේ ඒක වැලක්වට පස්සේ සිගරට් බොන මම නවත්තනවා කිව්වට කසාද බඳින්න යන්න එපා මොකද කසාද වැන්දට පස්සේ ආයි බොන්න පටන් ගන්නවා මොකද ඔව් පුද්ගලයන් නිකටින් විස නිකටින් වල ඒ සැර අවශ්‍ය වෙනවා දිගට ඒ අවශ්‍ය වෙනකොට මතක් වෙච්ච ගමන් ආය යන හදනවා අඩු ගානේ 6 මාසයක්වත් නවත්තලා හිටියොත් විතරයි මේකේ දිගටම නවතින්න පුළුවන් ඇඟේ ඒ සැර තියෙනකල් සුවද දැනුණොත් තරන් ඉන්න බෑ එයාට ඕන කරනවා වෙනත් මේ එකින්ද මොකද සිගරට් බොන කොල්ලෙක්ව කසාද බඳිනවා කියන්නේ තමනුත් අවදාන්නමේ තමන්ෙන් ඇති වෙන පරපුර අවදානමේ ඒක හොඳට මතක තියාගන්න. සිගරට් බොන කොල්ලෙක්ව කසාද බඳිනට වැඩිය හොඳයි නා කියලා මැරෙනකල් බුදියගෙන ඉන්න පැත්තකට වෙලා. මොකෙක්වත් නැතුවර කමක් නැහැ. ඈ? ඒක මතක තියාගන්න. තනියෙන් ඉඳලා හැබැයි එකක් තියෙනවා. ඒකටත් ඉගෙන ගන්නට ඕන. රස්සාවක් මොකරේප ජීවත් වෙන්න තනියම හරි රස්සාවක් කරගෙන ජීවත් වෙන්න පිනක් දහමක් කරගෙන හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් මොකද්ද කරන්න වෙන්නේ කෙල්ලෙකුට? ඒත් රස්සාවක් තියෙනවා හෙට අනිද්ද ඒවත් ලැබෙයි කරන්න. හ්ම්. ඉතින් ඔය දැන් තියෙන ඇමරිකාවේ හුරතලෙක්නේ. ඉන්නේ ඔක්කොම හුරතල්ලු ටිකනේ. මැති ඇමතිවරු. ඉතින් ඒගොල්ල ඇමරිකාවට ඕන විදිහට දැන් ගණිකා නිවාස පටන් ගන්නවා. මේ නීතිගත කරන්න ඕනේ කියලා තියෙනවා. විනාති ගණිකා නිවාස නීතිගත කරනවායි ගණිකාව නීතිගත කරනවායි කියන එකේ දෙකක් තියෙනවා. දැන් මේකનો නිවාස නීතිගත කළා ගණිකාව නීතිගත කරේ නැත්නම් හරි ප්‍රශ්නයක් වෙනවා. හ්ම්. එතකොට වෙන්නේ මොකද්ද? මේ ඉන්න දුවෙක්ව නීතිගත ගණිකා නිවාසයකට උස්සගෙන යනවා. උස්සගෙන ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා ආ මං හිතුවේ එයා ගණිකාවක් කියලා. මන්ද එතයක මන් දන්නවා එයා ගණිකාවක්. ඊට පස්සේ අතෙන් අරගෙන ගියාට පස්සේ ඒක වෘත්තියට සම්බන්ධ දෙයක්. ඒක නීතියට යන්න මොනක්වත් පුළුවන් කමක් නැහැ. අන්තිමට කෙල්ලෝ ටික ඔක්කොම ඉවරයි. හ්ම්. ඉතින් සමහරක් කළාට අපේ අම්මලක ආ ඉතින් ඒක මේ දැන් කාලේ හැටිනේ. එහෙම කියලා ඉතින් අම්මල සතුටුයි. ඒකයි වෙන්නේ. දැන් එහෙම තමයි ඕන් තරම් කියන්නේ. කාලේ හැටිනේ ඒ කාලෙට හැටියට අපිත් හරිනවා. මොකද අම්මගෙත් වල්ගේ කඩාගෙන. අම්මා හිතනවා මගේ වල්ගේ කඩාගත්තා වගේ දුවගෙත් කඩාගත්තට කමක් නැහැ. ඒක තමයි නියම ක්‍රමය කියලා. හන්දරක දැන් ඔය සමාජ ඉස්කෝලවල තියෙනවා. නෑ ටීචර්ස්ලා කියනවා. මේ පුංචි කොල්ලෝ මේ වගේ කෙල්ලන්ට ලිමුන් දීලා අහුවෙලා. හ්ම්. ඉතින් ටීචර්ල අම්මල තාත්තලා ගෙන්නනවා. ඉතින් අම්මා තමයි එන්නේ දුගෙන තාත්තට එන්න දෙන්නේ නැහැ. අම්මා ඇවිල්ලා ටීචර්ට කියනවා. ටීචර්ටින් කියනවා අම්මා ආපුවම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් දරුවට අවවාද කරන්න කියලා. අම්මා කියනවා ටීචර්ගේ වැඩ බලාගන්න මම මගේ ළමයා හදාගන්න. මොකද අම්මා තේජාතියේ. ළමයා ඒක දන්නවා. ඒකින්ද ළමයාම හොඳින් තියාගන්න ඕනේ. ඒකින්ද ළමයා අම්මට සපෝට් කරනවා. අනේ අම්මා ළමයට සපෝට් කරනවා. දෙන්න හරි. ඕක තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. අපි ඉවරයි පින්නත් මේ හැම පැත්තෙම බැලුවොත් අපි ඉවරයි. දැන් ඔයත්තුම හිතන්න මේ කොහේ යන ගමනක්ද කියලා. අපිට වෙන්නේ මොකද්ද කියලා. මේක දිගට ගෙනියන්න ඕනේද නවත්තන්න ඕනේද? දඩු පරපුර බේර ගන්න ඕනේද? මේ ජාතියේ ශාසනය රකින්න ඕනේද? එකම ක්‍රමයයි තියෙන්නේ රකින්න නම් ඔයත්තු සදාචාර ගරු පිරිසක් බවට පත් වෙලා දුරාචාරී පාලන ක්‍රමේ ඉවත් කරගන්න ඕනේ. දැනගන්න ධර්මපාලතුමා 1930 ගණන් වලදී කිව්වා උඹලා දැනගනින්ලා මේ රට කවදහරි සුද්ධව අතහරිනවා. උන් මේ රට ගාලේ යනකොට උන්ගේ දරුවෝ වගේ කළු සුද්ධ ටිකක් මේ රටේ බිහි කළා. උන්ට තමයි මේ රටේ පාලන බලය බාර දෙන්නේ. එතෙන් පටන් උන්ට ආගමක් ජාතියක් නැහැ. පරපුර විනාශ කරන ඒවා ඔක්කොම කියනවා. දැන් බලන්න ඒක හරියටම හරි ගියේ නැද්ද? සුද්ධ මේ රට දාලා යනකොට ඊට පස්සේ රටේ ආගමයි තියෙන්නේ කවුද? DS සේනනායක. DS කියන්නේ මොනවද? ඩොන් ස්ටීවන්. කළු සුද්ධෙක් නෙමෙයිද? ඩොන් ස්ටීවන් සේනනායක. කළු සුද්ධෙක් නෙමෙයිද? ඊට පස්සේ ඩඩ්ලි සේනනායක. ෂෙල්ටන් ඩඩ්ලි ෂෙල්ටන් කළු සුද්ධෙක් නෙමෙයිද? ඊට පස්සේ ජෝන් කොතලාවල. ජෝන් සර් ජෝන් කොතලාවල කළු සුද්ධෙක් නෙමෙයිද? ඊට පස්සේ ආයි කවුද? බණ්ඩාරනායක. සොලමන් වෙස්ට් රිජ්වේ ටයස්. එතකොට ඒත් කළු සුද්ධෙක්. ඊට පස්සේ සිරිමාවෝ රත්පත්ති පරම්පරාවේ. සිරිමාවට ජාතික හැඟීමක් තිබුණ නැද්ද පොඩ්ඩක් හරි? අන්න සිංහල වෙච්ච එක ගතියද. ඊගාවට ආපහු ජූනියස් රිචඩ්. මොකද කිව්වේ? මම දුටු ගැමුණු නම් කාඩුව අරගෙන කොපුවේ ගහගන්නයි කිව්වා. ඈ සාහිත්‍ය කන්නද කියලා ඇහුවා. මොකද උනේ? පරගැති බව. ඊගාවට එතනින් ආපු එතනින් පස්සේ ආවේ. ඉතින් ඊළඟ පුරුක් ටිකත් ඒවම තමයි. දැන් කළු සුද්ධ නෙමෙයිද රජ උනේ? එනිසා තමයි ඔක්කොම අද තියෙන විපත. දැන් ඒක නිසා ඔය කළු සුද්ධන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය අපි පොඩ්ඩක් නවත්තලා බුදුහාඳුරන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය අපිට තියෙනවා. ඒ රාජ්‍ය පාලන ක්‍රමය ඔය නියම කළු සුද්ධ නියම සුද්ධන්ගේ රටවලත් බුදුහාඳුරන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය තියෙනවා. දස රාජ්‍ය ධර්මයන්ගෙන් 10ම නැති වුණත් 4ක් 5ක්වත් ඒව ඇතේනවා. අපේ රාජ්‍ය පාලනේ එකක්වත් නැහැ. ඍණ තත්ත්වයේ තියෙන්නේ දස රාජ්‍ය ධර්මයේ. මොනම නීතියක්වත් මොනම සාධාරණයක්වත් මොනම යුතුයකමක්වත් මොනම ධර්මයක්වත් අපි පාලන ක්‍රමයේ තියෙනවත් නැහැ. පින්වත්නි, ඒ දස රාජ්‍ය ධර්ම පාලන ක්‍රමය ලෝකයටම පෙන්වලා දෙන්න පුළුවන් සාර්ථකත්වයේ කොච්චරද කියලා ඒක ඉදිරියට ගෙනාවා. හැබැයි ඒක ඉදිරියට ගේන්න නම් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒවත් කොයි හැටි වෙතත් අපිට සම්බුදු සසුන රකින්නට ඕනේ. මේ සසුන රැක්කේ හැමදාම සිංහලයෝ. විශේෂයෙන්ම මේ සසුන රැකීමත් සිංහලයාගේ රැකීමත් අයිතිය තියෙන්නේ හාමුදුරුවන්ට. එදත් ඒක රැක්කේ හාමුදුරුවෝ, අදත් රකින්න ඉන්නේ හාමුදුරුවෝ. හැබැයි මේ කාලකන්නේ සිංහලයන්ට හාමුදුරුවෝ ඉස්සරහට එනවා කියපුවහම හරි අමාරුයි. ඒ මුන්ට ඒක හරි බයයි. අපේ UNP නැති වෙයි, අපේ පෙරමුණ නැති වෙයි, ඒකට බයයි. ඒක තමයි කෙඳිරි ගන්න අපෝ හාමුදුරුවන්ට කැප නැහැ ගාලා. මේක කැපයි යකපයි කියන එක දන්නවා වගේ හරියට. අපි දන්නවා කැප දකපද කියන එක. වෙනත් මේ කැප ඒව හැම එකක්ම අපායට යන්නේ නැහැ. අපි තේරපුත්තාගේ හාමුදුරුවෝ සිවුර පැත්තකින් තියලා කඩුව අරගෙන ඇවිල්ලා මිනි මරලා සාසනය බේරගත්තේ. රහතුන් නැද්ද? රහතුන් නැද්ද? රහතුනේ නිවනට බාධා වුණේ. දැන් බලන්න කල්පනා කළා. අපි කිව්වා මේකට කෙනෙක් නැත්තම් කරන්න අපිව රකින්න. මොකද ඒ වෙන විට මම රට පුරාම ගිහිල්ලා මෙහෙම දේශනා කළා. මහජනතාවවත් මගෙත් එක්කලා හිටපු හින්දා මම කිව්වේ මට හිතුණා මේක බේරගන්න පුළුවන් කියලා. ඒ නිසා මම කිව්වේ කවුරුවත් ආවේ නැත්තම් මම හරි එනවා. මොකද අපේ දර්ශනය තියෙනවා. ඒ දර්ශනය තුළ මේ රට බේරගන්න පුළුවන්. ඒක නිසා කිව්වේ මම හරි එනවා කියලා. පින්වත්නි, කැප නැහැලු. මම දන්නවා කැප නැහැ කියලා. මහණුනේ ඔක්කොරන්නේ. පින්වත්නි, මට රජකමට වැඩිය මහණකම වටිනවා. හැබැයි මහණකමට වැඩිය බුදු සසුන වටිනවා. මහණකම මට පෞද්ගලිකයි. සසුන ලෝකයටයි. ඒ මට පෞද්ගලික මහණකම පාවිච්චි කරලා ලෝකයට ශාසනය ආරක්ෂා කළ දෙන්න පුළුවන් නම් මට නිවන් දකින්න පින්කමක් එක මන් දන්නව හොඳටම. ඕන්නම් මහනකමේ ඉඳගෙන මේක කැප නැහැ කියලා කියන්නේ මහනකමේ ඉන්නේ රජ කරන්න නෙමෙයි නිවන් දකින්න අප්‍රමාදී වෙන්නට. මේ මහනකමේ ඉඳගෙන නිවන් දකින්න අප්‍රමාදී වෙන්න බෑ රජකම් කරන්න ගියොත්. කොහොමදත් මම මේ ආත්මේ නිවන් දකින්න බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. මම නිවන පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා තියෙන්නේ. මොකද ඊට ඉස්සෙල්ලා මේ බුදුසසුනේ රැක් ගන්නට ඕනේ හින්දා. ඒ වගේම තනියෙන් නිවන් දකින්න මට උවමනාවකුත් නෑ. ඒකෙන්ද තවත් කීප දෙනෙක් හරි නිවන් දක්ක ගන්නට ඕනේ. ඉතින් මට දැන් හදිස්සියක් නෑ. ඒකින්ද මට බුදුසසුන රකින්න අවස්ථාවක් තියෙනවා. එනිත අනිත් ඔක්කොට ඔය දැන් නිවන් දකින්න උත්සාහ ගන්න හාමුදුරුවන්ට දේශපාලනේ කැප නෑ. මේ බුදුහාමුදුරුවන්ගේ දේශපාලනේ හැබැයි මට ඒක කැපයි. මේ මට කැප දැන් නිවන් දකින්න අදහසක් නැති හින්දා බුදුසසුන රකින්න ඒක කැපයි. මොකද මේ දේශපාලකිය බුදුසසුන වනසල දාන හින්දා, ජාතිය වනසල දාන හින්දා. හැබැයි ඒක මට රකින්න බෑ. ඔය ඇත්තන්ගේ කතරේ උඩයි ඒක තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කතරේ ගන්න මම කොහෙත්ම සිවුරු අරින්න නම් ලෑස්ති නෑ. ඒක ඔය ඇත්තන්ගේ වැඩක්. මොකද සමහර වහනවා ඔබ වහන්සේ එහෙම අදහසක් තියෙන නම් පොඩ්ඩක් මේ සංවිධානය වෙන්න ඕනේනේ. මේක තමයි මගේ සංවිධානය. මේ කියනවා ඔය ඇත්තන්ට. සංවිධානය වෙන එක ඔය ඇත්තන්ගේ වැඩේ. ඔය ඇත්තන් සාසනයක් ඕනනම්, ජාතියක් ඕනනම් ඔය ඇත්ත කියන්නේ ඔය ඇත්තන්ගේ ඥාතීන්ට, සහෝදරයන්ට, වාතාපිටාවේ ඇත්තන්ට, ඔය පඬිතයන්ට වෙන විපද තේරුම් කරලා දෙන්න. දීලා ඒගොල්ලන්ව හරි ගැස්සලා තියන්න. මට ඕනේ නැහැ කාගෙවත් ඡන්දෙ සල්ලි දීලා ගන්න, වංචා කරලා ගන්න. ඒව මට අවශ්‍ය නැහැ. බුදුසසුන ඔය ඇත්තන්ට ඕනනම්, ඔය ඇත්තන්ගේ රටදය ඔය ඇත්තන්ට ඕනනම්, ඔය ඇත්ත බලා ගන්න, ඔය ඇත්තන්ගේ වගකීම ඉෂ්ට කරන්න. මොකද මම පරදින්නේ නෑ. මට මගේ මහනකම තියෙනවා. එහෙනම් මට තියෙන ඔය ඇත්තන්ට සාසනේ පානම් මට තියෙන සාසනෙන් ඊට පස්සේ මම ප්‍රයෝජන ගන්න එකයි තියෙන්නේ ඔය ඇත්තන්ට පානම්. ඒක ඔය ඇත්තන්ගේ වැඩ. ඒකින්ද පින්වත්නි ඔය උපාසක ඡණ්ඩාලත්වයේ අයින් කළා දාලා ඔය කාලකන්ණි යදිල්ල පැත්තකින් දාලා පංච දුස්චරිතේ අයින් කරලා පංච සුචරිතේ පිහිටන්න. උදාහරණ කියනවා පන්සල් ටික රැක්කොත් ඔය ඇත්තන්ට මහා භෝගස්කන්ධයක් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. බුද්ධිමත් ඕනතරකට යන්න පුළුවන්. සිහි මුලාවේ මැරෙන්නේ නැහැ. මැරලා හොන්තනක උපදිනවා. පන්සිල් රැක්කොත් මේ ආනිසංස පහ තියෙනවා. පන්සිල් රැක්කොත් සතර සතිපට්ඨාන වැඩෙනවා. පන්සිල් රැක්කොත් සතර ඍද්ධිපාද වැඩෙනවා. පන්සිල් රැක්කොත් සතර සම්‍යප්පදන් වීර්ය වැඩෙනවා. එහෙනම් ලෞකික ආනිසංසක් තියෙනවා, ලෝකෝත්තර ආනිසංසක් තියෙනවා. ඔය අතර මේ දෙකෙන් මේ දෙකම එක විට ලැබෙනවා. පන්සිල් ටික හරියට රකින්නවනම් පන්සිල් රැක්කේ නැත්තම් බුද්ධිය හීන වෙන බව කිව්වා. එහෙනම් ඒ බුද්ධි හීනත්වයේ හේතුවෙන් තමයි අද මේ தත්ත්වය අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද බුද්ධි වර්ධනේ ඉස්සෙල්ල අවශ්‍යයි. රටදැයි බේර ගන්න ඕන නම් මේ පන්සල මුල් කරගෙන ඔයත් පන්සිල් රකින්න සමාජයක් ගොඩනගන්න. ගොඩනගලා එක ගම පුරා ව්‍යාප්ත කරන්න. උත්සාහ ගන්න. සියලු 100ක් රකින්න අමාරු වෙයි. අතපසු වීම වෙයි. අතපසු වීමක් වුණොත් උත්සාහ ගන්න. නැවතත් මම මේක අදිෂ්ඨාන කළා රකින්නවා කියලා. මාස 3ක් උත්සාහ ගන්න හොඳට පන්සිල් රකින්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඒකෙන් තමයි පුංචි පුතාලට වැඩිහිටියන්ට හැම කෙනෙකුටම මේක කරන්න පුළුවන් දැන්. පින්වත් මේක අදිෂ්ඨානයෙන් කළ යුතු දෙයක්. ඒ වගේම දැනගන්න මේ ගමන යන්නට අපිට ජනමාධ්‍යිකුත් ඉදිරි අනාගතයේදී අවශ්‍ය වෙනවා. දැනටම අපි පටන් ගන්න තියෙනවා ජනවිජේ පත්තරේ. ජනවිජේ පත්තරේ අපි මේ වගේ ධර්ම දේශනා කරන තැන්වල තමයි ජනතාවට හඳුන්වලා දෙන්නේ. කැමති කෙනෙකුට පත්‍රේ ගන්න පුළුවන්. හැබැයි ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක අරගෙන ඔය ඇත්ත පත්‍රේ සමාජිකත්වයක් ලබන්න 6 මාසික හරි අවුරුද්දක හරි ගාස්තුව ගෙවලා. එතකොට ගෙදරටම පත්තරේ ගෙන්න ගන්න පුළුවන්. ඒක කූපනයක් තියෙනවා. ඒ කූපනේ පුරවලා ඒක ඉතින් ලිපිනෙට යවන්න. එතකොට ගෙදරටම පත්තරේ ගෙන්න ගන්න පුළුවන් වෙනවා. මේක අපි යන ගමනට ඔයත් දෙන ලොකු පිටුවහලක්, ශක්තියක්, මේ දායකත්වයේ ලැබීම. දැන් ඉතින් මේ ශ්‍රවණය කළා වූ ධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා නැවත නැවත හිතන්න, නැවත නැවත අනුන්ට කියන්න කියලා ඒ අත්තන්වත් මේ තමන්ගේ පසුබිමට යොදන්න. යොදලා හොඳ සදාචාර සම්පන්න රටක් ගොඩනගලා මතු පරපුර සමෘද්ධිමත් පරපුරක් බවට පත් කරන්න, ආරක්ෂා වූ පසුබිමක් ඇති කරන්න ඒ අත්තන්ට දෙමාපියන් වශයෙන්, වැඩිහිටියන් වශයෙන් අදිෂ්ඨාන පෙරටුව කටයුතු කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විනත්නි, මේ ධර්මයේ ශ්‍රවණය කළ නිකන් යන්න එපා. අදිෂ්ඨාන කළා යන්න මෙතනින්. මේ ධහමට අනුව පිළිපදිනවා කියලා ඉදිරියේදී. ඒ වගේම පන්සලත් එක්කලා සම්බන්ධ වෙන්න අදිෂ්ඨාන කරන්න. නැත්තම් මේ මිෂනාරි ආක්‍රමණයට විරුද්ධව මුණ දෙන්න, ඒකට මුණ දෙන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පන්සලත් එක්කලා එකතුනොත් ඔය ඇත්තෝ ඒ ආක්‍රමණයට මුණ දෙන්නට අපිට පුළුවන්. පන්සලත් එක්ක ශක්තිමත් වෙන්න. පන්සලේ හාඳුරුන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති, තරුණ හාඳුරුන්ගේ. ඉතින් ඔක්කොම හොයන්න ගියොත් එහෙම අපිට ආරක්ෂා වෙන්න හම්බ වෙන්නේම නැහැ. ඔය ඇත්තෝ පන්සලට ලං වෙන තරමට හාමුදුරුවන්ට ඒක ලොකු ශක්තියක් ලැබෙනවා. හාමුදුරුවොත් ආරක්ෂා වෙනවා. හාමුදුරුවන්ට ලොකු මහානකම පිළිබඳ ලොකු ශක්තියක් ලැබෙන්නේ දායකයව හාමුදුරුවට ඉන්නවනම් පමණයි. ඔය ඇත්තෝ සතුට වෙන්න අද ඉතාම සාර්ථකව පින්කම සිද්ධ කරා. ඔය ඇත්තන්ට අනාගතය ගැන දර්ශනයක් ඇති වුණා. ඒ දර්ශනය අනුව කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න. මේ ශ්‍රවණය කළා වූ ධර්මයට අනුව පිළිපැදීමෙන් දෙලොව යහපත වේවා, ශාන්ති වේවා, ප්‍රාර්ථනීය පරිදි උතුම් නිවන් සුවපත් වේවා කියලා.